හොඳයි පින්වත්නි, මේ පින්වත් අද ධර්ම දේශනාව මූලික කරගෙන යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, යම්සි එහෙම නැත්නම් යම්සි කරුණක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මම ආර්දනා
කරනවා. ආනන්ද පියාණන් උපසවීමක් කර තිබෙනවා ඔබගේ පැනේ ඉලිපත් කරන ගරු ස්වාමීන්
වහන්සේට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, හැකියාව සම්බන්ධ කතා කිරීමෙන් වහන්සේ දේශනා කරපු ආරක්ෂා පිළිසඳන අපේ වහන්සේ සදාන් කරපු පරිදි මේ තේ ආරක්ෂා වගේ සලකන තමන්ගේ ආරක්ෂාව සඳහා යම තමන්ට හරියාදුන යම් සතෙක් පනින්නාදී ඔය එකම ආරක්ෂාව දෙන සදාතනේ කිරීම පවත්ත. ඒ වගේම අර පොඩි සත්තු ලොකු සත්තු ඉඳ ගන්න අවස්ථාවේදී අපි බේර ගන්න වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් ඔය ලංකාව වගේ නම් ඔය මේ බලලුම් වගේ අය උඟස්ලා පොඩි සත්තු අල්ල ගන්න වෙලාවට අපි මුව බේර ගන්න. ඒ වගේ වෙලාවට ඔය රැකියාවේදී සමහර අය රැකියාවක් ඇත්තට නොයෙකු මස් වර්ග, බීම වර්ග, ඔය මත්තන් වගේ ප්‍රවාහනය කරනවා. ඒ වගේ ඒගොල්ලෝ රැකියාවක් ඇත්තට කරනවා. ඒගොල්ලන් එක්තර සමස්තෙන් කරන ඒවා නෙවෙයි. ඒවා පොමුත් ස්වාමීන් වහන්සේ තම පෞද්ගලික ඇත්තට ධර්මය සඳහන් වෙන්නේ කියලා දැනගන්න කැමති.
හොඳයි හොඳයි, පෙරවන් සන්නයි. ඇත්තටම දැන් විසකුරු සර්පෙක් වුණත් දැන් ඌ නිකන් පාරේ යද්දි ඉතින් අපි ගිහිල්ලා මරන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ නම් අදහස. මොකද ඌ මොකක්වත් හානියක් කළා නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ආරන්නේ ඕන තරම් ඉතින් විසකුරු සර්පය ඉන්නවා. හැබැයි ඉතින් හානියක් නැහැ. ඌ ඉන්නේ පාඩුවේ ඉන්නවා. ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා. ඉතින් අපි හිතුවොත් අපේ ආරක්ෂාවට තර්ජනයක් මේ කැලේ ඉන්න ඔක්කොම විසකුරු සර්පයෝ කියලා අපි හොය හොයා ඒ සර්පයෝ ටික ඝාතනය කරන්න ගියොත් ඒක නෙමෙයි ඉතින් අවශ්‍ය වෙන්නේ. එතන තියෙන්නේ කාත්කින් අපි විතරයි ජීවත් වෙන්න ඕනේ, අනිත් කිසි කෙනෙක් ජීවත් විය යුතු නැහැ කියන වගේ ආකල්පයක්. එතන තියෙන ද්වේෂ සහගත බවක්. දැන් ඒ වෙනුවට ඔන්න අපි හිතමු මේ සතා කෙලින්ම අපේ අපි ඉන්න තැනට මේනවා. බොහොම ප්‍රකෝප වෙලා තමන් ගාවට එනවා. දෂ්ට කරන්න හදනවා. ඒ වෙලාවෙදී තින් පුළුවන් නම් ඒක වළක්ව ගන්න. ඝාතනය නොකර ඒ වළක්ව ගන්න පුළුවන් නම් ඒක වඩා වටිනවා. ඒ නිසා අපි මේ ටික ටික මේ පැත්තේ සියුම් කරගෙන යනකොට ඉතින් අපිට හිතන්න වෙන්නේ ඒ වගේ අර හිතානුකම්පිකව කටයුතු කිරීම. අර දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම ශික්ෂාපදය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ විශේෂයෙන්ම මොකක්ද ඒකට කියන්නේ පාණාතිපාතම් භාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දඬු නිහිත සප්තෝ. පුළුවන් තරම් මේ දඬු මුගුරු බහා තබල ජීවත් වෙන්න යම් උත්සාහයක් දරන ලැජ්ජී දයාපන්න. ඒ කියන්නේ සත්ව ඝාතනය සම්බන්ධයෙන් හිතේ තියෙන වැජ්ජාව මරන්න සුදුසු නැහැ. ඒ දයාපන්න. සබ්බපාන භූතා හිතානුකම්පි. සියලුම සත්වයන් කෙරෙහි තමන්ගේ තියෙන එක්තරාන්තකම මෛත්‍රියක් කරුණාව. ඉතින් ඒක මූනික කරගෙන අපි කටයුතු කරනවා නම් වඩා සුදුසුයි. ඉතින් තමන්ගේම ජීවිතේ තර්ජනය කරන අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉතින් වෙනම කාරණයක්. නමුත් උංගක් වෙලාවට වෙන්නේ අපි එබඳු සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරනකොට ඒ තමන්ගේ ඒ සීලයෙන්මත් තමන්ව ආරක්ෂා වෙනවා. ඒක උදාහරණයක් වශයෙන් කියන්නේ අපි හිතමු දැන් අපි කාලෙකින් සතෙක් මරලා නැහැ. ඉතින් හුඟක් වෙලාවට සතුන් හරහා අපිට වෙන්න තියෙන හිරිහැර, සතුන් හරහා අපිට වෙන්න තියෙන අනතුරු, ඒ අපි කාලයක් තිස්සේ රැකපු සීලය හරහා වළකින ගතියක් තියෙනවා. ඉතින් ඒක එකපාරට අමාරුයි කියලා දෙන්න මේ තර්කානුකූලව. නමුත් තමන් කාලයක් තිස්සේ එහෙම ඒ ප්‍රාණඝාතයෙන් වළකමින් කාලයක් ජීවත් වෙනකොට තමන්ට දැනෙනවා ඒ පරිසරයෙන්නුත් තමන්ව නිකන් ආරක්ෂා කරන ගතියක්. තමන්ට කිසිම ඒ රෞද්‍ර සතෙක්ගෙන් හානිකර සතෙක්ගෙන් කාලයක් තිස්සේ කිසිම කරදරයක් වුණේ නැහැ නේද කියලා පොඩ්ඩක් තමන්ගේ ජීවිතේට ආපහු හැරිලා බලද්දි තමන්ට ඔන්න තේරෙනවා. ඒ වගේ පැති තියෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි සමලාට ඉතින් වැරදිලා ස්පේන් නැතුව ගිහිල්ලා සර්පෙගේ ඕඩුඩින් කකුල තිබ්බොත් පාගේ මේ වලිගේ පාද ගත්තොත් ඉතින් ඌ දෂ්ට නොකර ඉඳී කියලා කියන්න බෑ. එසේ නමුත් අපි ටිකක් සිහියෙන් කටයුතු කරද්දී ඒ සත්වයින්ට හිතානුකම්පාව කටයුතු කරද්දී ප්‍රාණඝාතයෙන් වළකිද්දී ඒ තුලින් අර වෙන්න සතුන් හරහා වෙන්න තියෙන යම්කිසි හානිකර තත්ත්වයක් වැළකීලා යන ගතියක් තියෙනවා. හොඳයි.
ඒක පිළිතුරු හම්බුණා කියලා හිතනවා. ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙනවා. බන්ධකීකට පුළුවන් ගෙතේ ගුරුපත් කරන්න.
ගුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මම මගේ පරියංක භාවනාවේදී ලැබපු මේ අත්දැකීමක් අනුසාරයෙන් තමයි පැහැදිලි කරගන්න මේ මුදුන්න ඉදිරිපත් කරන්නේ. මම එක දවසක් ඔය පරියංක භාවනාවේ ඉඳලා ඉන්නකොට එතකොට ඔය අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නකොට දැන් ඔය මොකක් උපාදානන කර වේ සියලුම ශබ්දත් ඇහෙනවා මේ පාන්දර තමයි වැඩි සිදුවේ. ඔබ නම් සිතකට එහෙම ඉන්නකොට දැන් එකපාරට දැන් අර ඒක නියෙක් ලියක් කපන වගේ සද්දයක්. ඉතින් දැන් මම මේක ඒ විදිහට තමයි මම අඳුනගත්තේ. මේ සද්දය නියෙක් ලියක් කපන වගේ සද්දයක් හැටියට තමයි අඳුනගත්තේ. ඉතින් එතකොට දැන් අර පොච්චර අනිශ්චිතව හිටියත් ඒ සද්දයටම සත්‍යයටම හිත යනවා. එතකොට මම හිතන්නේ ඒක කොන්ෂය කෙලෙස් ස්වභාවයක් වෙන්න ඇති. නමුත් ඉතින් මට ඊට පස්සේ මම කරේ නැගිටලා ගිහිල්ලා ඇත්තටම බැලුවා. බැලුවෙන් පස්සේ ඉතින් අපේ නිවසේ කුණුමි. එතනේ එළියේ ළඟ තියෙන වෙන කිසිදමක තමයි සද්ද ඇහෙන්නේ. එතකොට ඒක එහෙම තහවුරු කරගෙන ඇවිල්ලා වාඩි වෙලා ඊට පස්සේ ආයෙත් ඒ ස්වභාවයට මම උත්තරම එකපාරට එනවා. අනිසිත ස්වභාවයේ ඉන්නකොට ආයෙත් ඉතින් අර ශබ්දයටම ඒක බාධා කරනවා. ඒකටම යනවා. නමුත් වෙන ශබ්ද කුරුල්ලන්ගේ කෑ ගන්න ශබ්ද ඒවා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් කරා කිසිම බාධාවක් නැහැ. එතකොට මේක තමයි බාධා වුනේ. එතකොට ඒක අනිසිත ස්වභාවය. මොකද්ද එතකොට ඒ අනිසිත ස්වභාවය කියන්නේ? අනුසය කෙලසයක් කියන්නේ ඒක. මේ වගේ දැන් එතකොට මොකද අනිශ්චිතසේ මොකුත් නැහැ මේක විතරක් කොහොම බාධා කරන්නේ ඇයිද කියන්නේ.
ඔව් නෑ එතෙන්ද ඇත්තටම වෙන්නේ දැන් අපි තේරුම් ගත්තාම මේක ඇවිල්ලා අනුන්ගේ ගෙදරකින් එන්නේ. මේක ඇවිල්ලා අනුන් කරන දෙයක්. කියලාගේ එන්නේ වගේ ආකල්පයක් අපේ හිතේ ආව ගමන් එතන නිකන් අපි බලාපොරොත්තු වෙන අනුන් මේක නොකළ යුතේ මේ මිනිස්සුන්ගෙන් මහ කරදරයක් තියෙන්නේ කියලා නිකන් අපිට අර පරණ තෝන්තරක් මතක් වෙනවා, පරණ දේවරුත් මතක් වෙනවා. එතකොට අන්න ඒක මහා දෙයක් බවට ඔන්නපත් වෙනවා. හැබැයි ඉතින් කුරුල්ලෙක් කෑ ගහන එක, බල්ලෙක් බුරන එක අපි ඒක පිළිගන්නවා. ඒක ඉතින් වළක්වන්න බෑ. මට බල්ලව හදන්න බෑ. ඉතින් ඒක මේ කොහෙද යන බල්ලෙක් කියලා ඉතින් මාක් හරි දෙයක් කළා. අපි ඒකට ගැටෙන්නේ නැහැ. හැබැයි අපි දන්න කෙනෙක් ඔන්න පොඩක් මේ හොලවද්දී, අපි දන්න කෙනෙක් මාක් හරි සද්දයක් කරද්දී, අපි දන්න කෙනෙක් ඔන්න හරි කොහේ හරි කතාවක් කරද්දී අන්න ඒකට අපේ හිත ගැටෙනවා. ඒ කියන්නේ අපේ තමයි මේ විවිධ වටිනාකම් දෙන්නේ. සද්දේ කියන එක කොහොමත් සද්දේ. නමුත් අපි හිතනවා අනිත් කෙනා අනිවාර්යයෙන්ම මේ නාදී නිශ්ශබ්ද විය යුතුයි. අනිත් ගෙදර මොකක්වත් සද්දයක් ඇහෙන්න බෑ. හිතන දැන් බන්ධජීව මහත්තයාට අනිත් ගෙදර කට්ටියත් එක්ක පොඩි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. යම්කිසි විරසක භාවයක් තියෙනවා කියලා හැමතිස්සෙම රණ්ඩුයි කියලා හිතන්නකෝ මම මේ උපකල්පනය කරලා කියන්නේ. එතකොට ඉතින් දැන් මහත්තයා භාවනා කර කර ඉඳද්දි එහා ගෙදරින් නම් සද්දේ එන්නේ අනිවාර්යයෙන්ම ඉතින් කේන්ති යනවා. එතකොට ඉතින් අනිශ්චිත භාවයක නැහැ. ඉතින් අපේ හිත ආයි ගිහිලා පැටලුණා. හැබැයි ඉතින් හිතපස්සේ තන්න මෙහා ගෙදරක් තියනවා කියලා. ඒ ගෙදර කට්ටියත් එක්ක බොහොම සුහදව ඉන්නවයි කියලා. ඒගොල්ලෝ බොහොම යාළු මිත්‍රාදීන් විදිහට කටයුතු කරනවා. ඒගොල්ලෝ සද්දයක් කරාට ගානක් නැහැ. ඒක ඉතින් අර අපේ හිතේ තියෙන මේ බෙදා දැක්වීම හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එක පැත්තකින් ඇතම් තැනකදී ඒක සුභවාදීව ගන්නවා, ඇතම් තැනකදී අසුභවාදීව ගන්නවා. කෙසේ නමුත් ඉතින් අපිට මේක හුදෙක් සද්දයක් කියන මට්ටමින් නතර වෙන්න පුළුවන් නම් ඒ හරහා තමයි ඉතින් පොඩ පොඩ අනිශ්චිත භාවයක හිත පවත් ගන්න පුළුවන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් මෙතෙන්දී මේ හිතේ ඇති වෙන යම්සේ ද්වේෂ සහගත ස්වභාවය අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. හැබැයි මොකද ඒ අනිශ්චිත භාවයේ ඉන්නේ ඔය ටික කරගන්න. දැන් අපි බොහොම මතුපිට සමාධියක ගැඹුරු සමාධියක නෙමෙයි. බොහොම සරලව මතුපිට සමාධියක අපි ඉඳද්දී හිතේ ඔය වගේ තාමත් වෙන වෙන අරමුණු වලට ගිහිල්ලා හිතේ අපි තුමු නොරොස්නා ගතියක් පහළ වෙනවා කියන්නේ තාම ඉතින් පටිඝ අනුසයක් ක්‍රියාත්මක වෙනවනේ. හරි එහෙමනම් මේ පටිඝ අනුසය අපිට හඳුනා ගන්න පුළුවන්. බොහොම නිහතමානීව තාමත් මේ පටිඝ අනුසයක් මේක ක්‍රියාත්මක වෙනවය තාම මට පිරිසුදුව මේ අනිශ්චිත භාවයේ පවත්වන්න අමාරුයි. ඒනෝ ඔන්න මම පිළිගන්න. පිළිගගෙන මේ හිත ගිහිලා ආයේ දැවෙන හැටි ආයෙ කතන්දර ගොතන්න හදන හැටි ඒ නිමිති නැවත නැවත ගන්න හැටි ආයේ ඒකෙන් පොඩ්ඩක් මොකක් හරි භව තත්ත්වයක් හදන හැටි අනේ යෝගාවචරයේ තේරුම් ගන්න. ඉතින් ඒ තේරුම් ගැනීම තමයි විපස්සනාව කියන්නේ. අනිසද භාවයේ පැවැත්වීම තුලින් නෙමෙයි දැන් විපස්සනාව වැඩෙන්නේ කාතකින්. ඒක ඒ පැවැත්වීම තුලින් තමයි ඒකට උවමනා කරන පදනම සකස් කරලා දෙන්නේ. ඒ தත්ත්වේ පවත්වද්දී හිතේ පහරන විවිධ කෙලෙස් හඳුනාගෙන ඒවට අහු වෙන්නේ නැතිව ඒවට අනුග්‍රහ කරන්නේ නැතිව ඒව ශේකර හැරීමෙන් තමයි ඇත්තටම කෙලෙස් කැපීමක් කෙලෙස් දුරු කිරීමක් ශේකර හැරීමක් සිද්ධ වෙන්නේ.
ඔව් එතන ඇත්තටම සමුනාසනේ එතන අහලා දෙබරකින් නෙමෙයි මේක කිසිදමක නියෙක් කපන වගේ සද්දයක් තමයි ආවේ. නමුත් දැන් මම ගිහිල්ලා බැලුවාම මේ බව දැනගත්තා. නමුත් නියෙක්ද කියලාවත් මම දැක්කේ නැහැ.
ඔව්
නමුත් මට අර හිතට එන්නේ අර වගේ දෙයක්. නමුත් මගේ ඒකට වෛරයක් මොනවත්
නැහැ.
නමුත් අර අනිශ්චිත ස්වභාවය පවත්වා ගන්න කොට නමුත් අරකට හිත යනවා ඒ සද්දෙට.
නමුත්
පස්සේ මම කරේ ඉතින් මේ සද්දය ගැනම මම මගේ මොකක්ද මේ සද්දය කරෙහි තියෙන මේක ඇත්තට බාධා වෙන්න නොගලපෙන දවිhari අකමැත්ත මොකක්ද කියන එක තුල ගැඹුරටම විමසීම කරගෙන යනකොට ආපහු ඒකෙන් සම්පූර්ණ මතයලා ගිහිල්ලා සාමාන්‍ය ස්වභාවයටපත් වෙලා ආයි අනිශ්චිත ස්වභාවයෙම
හිටියා. ඒක තමයි වෙනත් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒකනේ බුදුහාඳුරු කියන්නේ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම. දැන් අපේ හිතේ අමනාපයක් පහළ වුණාම ඒ අමනාපය කියන්නේ රළුයි. තමන් හිතේ බොහොම සමබර තැනක, බොහොම සරල තැනක, උපේක්ෂා සහගත තැනක, සැහැල්ලු තැනක තමන් හිතේ. හැබැයි දැන් මේ ආපු අමනාපය හරිම රළුයි. ඒක මහා ගොර හැඩි. තමන්ගේ හිතේ අර තිබිච්ච සාමකාමී ගතිය දැන් නැති වුණා කියලා මේ දෙක අතර සංසන්දනාත්මකව තේරුම් අරගෙන ආයෙත් හිමීට අර පරණ හිතේ ඒ අනිශ්චිත ස්වභාවයට එහෙම නැත්තම් ඒ කිසිවක් උපාදාන නොකරන තත්වයට උපේක්ෂා සහගත තත්වයකට හිත නැවතපත් කරගන්න කියලා ඉතින් බුදුහාඳුරු උපදෙස් දෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැන් වෙලා තියෙන බන්ධජීව මහත්තයා දැන් අපේ අදිෂ්ඨානයේ තමයි ඉතින් මේ පුලුවන් තරම් නිකලස්ව මේ හිත පැවැත්වීම. හැබැයි ඉතින් අර එන බාධක හරහා තමයි තව තව හැබැයි අපි රිෆයින් වීමක් වෙන්නේ. තව තව අපේ හිත සියුම් වීමක්, පිරිසුදු වීමක්, විසුද්ධියක් සිද්ධ වෙන්නේ ওই බාධක ටික හරහා තමයි.
මේ වගේම මම දැන් ඊට පස්සේ දිගටම මේ අර පසුගිය සතියේ ඔබ වහන්සේ අනුගමන වදාළනේ අර මම කියවනේ සිත අර මේ අනිසිත ස්වභාවයේ ඉන්නකොට මම ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ ඉන්නකොට සිත අර වෙන ශබ්දත් කය දැනෙන වේදනාවත් ඒ සියල්ලම කපාහරිනවා කියලා කපාහරින ස්වභාවය ඔබ වහන්සේ දැනුවත් කළානේ මේ ස්වභාවයට යන්න එපා. මේ තව ටිකක් කියන්නේ ඒක හැවිලා සමාධි මට්ටමක් කියලා. එතකොට මම ඊට පස්සේ පුරුදු වෙන්න පටන් ගත්තා ඒ ස්වභාවයට ගියයින් පස්සේ සතිය තව බලවත් කරනවා. එතකොට සතිය බලවත් කරයින් පස්සේ අර ස්වභාවය එතකොට ආපහු වටපිටාවේ තියෙන හැම සත්‍යයක්ම හැම දෙයක්ම හොඳට දැනුවා. සම්පූර්ණ විවෘතයි. නමුත් මමත් නැහැ. ඒ කිසිම දෙයකින් බාධාවකුත් නැහැ. ඊට අමතරව නිකන් يعني මේක කයේද කොහොමද කියලා තේරෙන්නේ නැහැ. නිකන් අර පොඩි ඉරිගතියක් වගේ ඉරිම ගතියක් තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒක මේ ස්වභාව ඒ වගේ ස්වභාවයක තව නමුත් අර දැනීම ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ හැමදේම සමබරයි. නමුත් හඳුනාගත්තු තව එකම දෙයක් තමයි මේ අවස්ථාවේදී අපි අර කරන කිසිම ඇනලිසිස් කිරීමක් කරන්න බෑ. මේක කරන්න ගියොත් ඒක අපහසුාවක් වගේ දැනෙනවා. එතකොට සිත විසින් අපිට අර මුල්ම කාලයේදී කායගත සතිය වඩනකොට පදගති දැනිච්ච එක පාරටම දැනුවත් වෙලා මතු වෙලා එනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි කයනොත් කිසිම දෙයක් ඒ වෙලාවදී කරන්න බැහැ. මේකද කය අපි හිතුවටින් දුන්නව වෙනස් කරන්න හෝ ඇස්සරින්න කියලා නමුත් ඒකත් කරන්න දෙන්න. නමුත් අර දැනීම් කැපීම කියන කිසිම දෙයක් නැහැ. එතකොට ඒක
මොන වගේ ස්වභාවයක්ද කියලා සමහරවිට මට පැහැදිලි කරගන්න. ඒක තමයි. දැන් ඇත්තම දැන් අපි හිතමු යමක් අපි විශ්ලේෂණය කරනවා. යමක් හිතලා විශ්ලේෂණය කරන්න යන ඔය තත්ත්වයෙන් දැද්දි. එතකොට ඉතින් තියෙන සංස්කාරයක්. එතන තියෙන චේතනාවක්. නමුත් අපි දැන් ඔය පවත්තන උත්සාහවත් වෙන తත්වය පුළුවන් තරම් චේතනා විරහිතව පැවැත්වීම. දැන් චේතනා පහළ කර ගැනීම කියන එක සංස්කාරයක්. ඒ නිසා චේතනාවක් පහළ කර නොගැනීම සඳහා තමයි දැන් උත්සාහන්ත වෙන්නේ. එතකොට අපිට ওই தත්ත්වේ පවත්වද්දී ඇතුලෙන් හිතෙනවා සමහර මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ කියලා. ඒ වෙලාවෙ ඔක්කොම චේතනා. ඒවා අපි හුදෙක් චේතනාය, මේවා හුදෙක් සංස්කාරය කියලා හඳුනගෙන ඒ ටික අතහැරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මහත්තයා කිව්වා වගේ ඒ චේතනාවක් පහළ වෙලා මේක දැන් විශ්ලේෂණය කරන්න ඕනේ කියලා විශ්ලේෂණය කරන්න ගියොත් ඒ අපි පවත්වන ඒ බොහොම පිරිසුදු බොහොම සරල සාමකාමී தත්වය අපිට අහිමි වෙනවා. හිත ආයෙත් ඔන්න වැඩ පටන් ගන්නවා. හිත ආයෙත් නිකන් ඇවිස්සලා එනවා. ආයෙත් මේ හිතේ එක්තරා අන්දමකින් නොසන්සුන් ගති පහළ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔතන ඒ මුකුත් නොකර සිටීම තමයි සම්පූර්ණයෙන්ම පවත්වන්න තියෙන්නේ.
එහෙම පැහැදිලි සාමනාස. ඒ වගේම තව මට මේ විරත් ධර්ම දේශනාවක් අහනකොට මතුවෙච්ච ගැටලුවක් මේ එතකොට මේ ධර්මයේ ධම්ම කියන එකයි ධර්ම කියන එකයි කියලා වචන දෙකක් තියෙනවාද ස්වාමීන් වහන්ස? මොකද මම අදහස් කරගෙන තියෙන්නේ ධම්මානුපස්සනාවේදී ධම්ම කියලා කියන්නේ මේ සිතු විදි හා සම්බන්ධ දෙයක්. නමුත් ධර්ම කියලා කියන්නේ මේ අපේ ස්වභාව ධර්මයේ ස්වාභාවිකව සිදුවෙන ඉරපෑයීම, ඒ වගේ වයින්ම ඒවා ස්වාභාවිකව සිදුවෙන ධර්මතාවනේ. එතකොට ඒකට ඒ ධර්මයි අපි මේ සිතුවිලි සම්බන්ධව කියන ධම්ම කියන එකයි දෙකක්ද?
ඔව් ඇත්තම ධම්ම කියන වචනේ ලොකු පුළුල් අර්ථයක් තියෙනවා. විවිධ අර්ථ වලින් පාවිච්චි කරනවා. ඉතින් අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනාවට ධර්මයි කියලා කියනවා. නමුත් මෙතෙන්දී ඒක නෙමෙයි ගන්නෙ. දැන් ධම්මානුපස්සනාවේදී විශේෂයෙන්ම ඒ අපිට කියන්න පුළුවන් විවිධාකාර ඒ ධර්මතා තේරුම් ගැනීමත් ඔතන තියෙනවා. නැත්තේ නෑ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ස්කන්ධයන් ගැන ස්කන්ධ පබ්බේදී ස්කන්ධයන් ගැන මේ විපස්සනාවක් වඩනකොට දැන් රූප ධර්මතා ගැන එතෙන්දී තේරුම් ගන්නවා. වේදනාවන් ගැන තේරුම් ගන්නවා. සංඥාවන් ගැන තේරුම් ගන්නවා. සංස්කාරයන් ගැන තේරුම් ගන්නවා. හිතේ සිතුවිලි පහළ වෙන හැටි ගැන තේරුම් ගන්නවා. ඒතකොට ලොකු ක්ෂේත්‍රයක් තියෙනවා. ඒතකොට රූප ධර්ම, නාම ධර්ම මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊළඟට අපි ආයතන ගැන කතා කරද්දී එතකොට ඒ ආයතන හැසිරෙන ආකාරය ගැන තේරුම් ගන්නවා. ඊට පස්සේ එතෙන්දී ඇත්තම බාහිර දේවලුත් සම්බන්ධයි. ඇහැට රූපයක් ආපාදගත වීම නිසා කොහොමද ඔන්න සංයෝජන කෙලෙස් පහළ වෙන්නේ? ඉතින් එතෙන්දී අවට ලෝකයක් සම්බන්ධයි. ඒ නිසා ධම්මානුපස්සනාවේදී ලොකු පුළුල් ක්ෂේත්‍රයක් සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් මහත්තයා කිව්වා වගේ අන්තිමට මේ සියල්ල හරහා අපේ හිතේ වෙනස, අපේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය, හිතේ සිද්ධ වෙන අපි තුමු කෙලෙස් වල අඩු වැඩි වීම තමයි මූලික වශයෙන් දැනගන්න යෝගාචරයේ උත්සාහන්ත වෙන්නේ. අරව නිකන් අර පරිසර සාධක, ඒ වුණා කරන අඩු වැඩිය තමයි ඒ වෑයන් සපයන්නේ. හැබැයි තින් යෝගාචරයේ මූලික પરමාර්ථය වෙන්නේ මේ හරහා කොහොමද හිත කටයුතු කරන්නේ. දැන් අවට රූපෙ එළියේ තියෙන රූපයක් දැක්කා. ඒ හරහා ඔන්න හිතේ කෙලෙෂයක් පහළ වෙනවා. ඒ ඔන්න කාමච්ඡන්දයක් පහළ වෙනවා. එයා බලනවා කාමච්ඡන්දේට මොකද වෙන්නේ? කාමච්ඡන්දය අඩු වෙනවද වැඩි වෙනවද, ඒකත් එක්ක මම පැටලෙනවද නැත්නම් ඒක ෂේ වෙලා යනවද? අන්න ඒ වගේ. එතකොට මේ ලොකු ක්ෂේත්‍රයක් තියෙන බව ඇත්ත. හැබැයි හිතේ සිතුවිලි වලට මූනිකත්වය දීලා නැත්නම් හිතේ පහළ වෙන විවිධාකාර චිත්ත ස්වභාවයන්ට මූනිකත්වය දීලා තමයි ඉතින් භවනාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් සතුරාට සත්‍ය කොටසට ගත්තත් ඉතින් තයාට තේරුම් ගන්න තියෙන දුක්ඛ සත්‍යයක් අඳුන ගන්න. ඒ දුක්, ඒ හිතේ පහළ වෙච්ච දුකට සමහරවිට ඉතින් බාහිර අරමුණක්, බාහිර හේතුවක් මූලික වෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඉතින් හිතේ පහළ වෙලා තියෙන. හිත දිහායි බලන්නේ. එළිය නිවැරදි කරන්න යනවා වෙනුවට බලනවා එයා ඇතුළේ කොහොමද නිවැරදි කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ පහළලා තියෙන දුකට හේතුව මොකද්ද? කියලා ඒ හේතුව අයින් කරන්න යනවා. ඊට පස්සේ ඉතින් හිත තමයි නිවෙන්නේ නේද? දැන් නිරෝධ සත්‍යයක් ඒතර සාක්ෂාත් වෙන්නේ හිත තුළ. ඉතින් ඒ වගේ අර මහත්තයා කිව්ව කතාව ඇත්ත. මේ ලකෝ සම්පූර්ණ මුළු විශ්වයත් එක්කම ගනුදෙනුව සිද්ධ වෙනවා. හැබැයි මූලික වෙන්නේ හිත කියලා කියන්න පුළුවන්.
සිතේ ඇතු වෙන සිතුවිලි කියන එක තමයි මොකද මම ධම්ම කියලා එතකොට හිතුවේ ඒක ඇත්තටම මම ධම්මානුපස්සනාව වඩනකොට මම ඇත්තටම විමසිලිමත් වුනේ සිතේ ඇතු වෙන සිතුවිලි මොකද කය කෙරෙහි හෝ වේදනාවන් කෙරෙහි හෝ සිතේ ස්වභාව කෙරෙහි කිසිම වෙන දැනගන්න දෙයක් නැහැ ලැබුණාම ඔය ඉන්නකොට සිතේ එකපාරට ඔය වගේ තමයි සිතුවිල්ලක් හැටියට තමයි ඇත්තට මේක හඳුනගන්නේ. ඒ කියන්නේ මම එතනට ඇවිල්ලා තමයි මේකත්
හඳුනගන්නේ.
ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. ඔව්. ඒක ඒකට තමයි මම හඳුනගත්තේ. ඒකයි මට නිකන් අර පොඩි ගැටලු සහගත ස්වභාවයක් ආවා. ඒක හඳුනනකොට ඒකයි මම පැහැදිලි කරගන්න හැමසම.
හොඳයි. හොඳයි.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ පාලිත මහකාහ ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැනට අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙමු. තිලිනි තාන්ති ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ පැනය.
දෙවන සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අර වෘත්තිමය වශයෙන් ගුරුවරියක් විදිහට කටයුතු කරන්න. එතකොට එයාලගේ වැරදි දේවල් දැක්කම අපි හිතාමතා සැර කරනවා සහ දඬුවම් කිරීම කරනවා. ඒක හිතාමතා කරද්දී රඟපෑමක් වගේ දැනෙනවා කියන්නේ. රැකියාව කියන්නේ රඟපෑමක්. එතකොට රඟපෑම ඇතුලේ තව රඟපෑමක් කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තව ගුරු සමග හිතවත් සහෝදර ගුරුවරු සමග කටයුතු කරද්දී ඔවුන්ගේ අපි ඉහළට නගින්න ආසයි හිතමින් කරන ක්‍රියාකාරකම් දැක්කම අපි නිශ්චල ඉන්නවනේ. කියන්නේ කමක් නෑ එහෙම කරාට මට එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා අපි පාඩුවේ ඉන්න ස්වභාවයෙන් නිෂ්ක්‍රිය වායු වගේ. එතකොට ඒකත් රඟපෑමක් නේ.
නෑ ඒක දෙන ළඟපෑමක් කියන්න බෑ. يعني හැමතැනදීම අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ අය එක එක විදිහට කටයුතු කරනවා. සමහරවිට මගේ හිතෙත් ඒ උමනාව පහළ වෙනවා. හැබැයි මම තේරුම් ගන්නවා සමහරවිට මේක මට ප්‍රමාණවත්. මෙතනින් මට විවේකයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒ තමන් ඒ අනුව කටයුතු කරනවා. ඉතින්දී ළඟපෑමක් කියලා කියන්න බෑ. ළඟපෑමක් වෙන්නේ අපි ඇත්ත වශයෙන් ඒ උමනාවක් අපි ගාව තියෙද්දී අපිත් යටින් ඒ විදිහට කටයුතු කරද්දී අනිත් පැයට පෙන්නන ඔන්න මම එහෙම කරන්නේ නැහැ කියලා. අන්න එතකොට තියෙන ළඟපෑමක් තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඒක අපි නොකර ඉන්නේ මෙහෙම කළොත් මේ ප්‍රශ්න තව වැඩි දියුණු වෙයි. ඊට පස්සේ ඒක අවසන් වෙන්නේම තව කතා බහ කරන්න වෙයි, ආගිව් කරන්න වෙයි, ඔය වගේ අවස්ථා වළක්වා ගැනීම. අර මොනින් අපි අර නිවැරදි වෙන්නවත් නොයන අවස්ථා
තියෙනවනේ.
ඔව්. මොකද ඒ ආදීනව දැකලා මේක කළොත් වචනයක් වැරදුනොත් ඊට පස්සේ වැඩි කරගන්නවට වැඩිය පහසු නිසා පාඩු ඉන්නවා.
ඔව්. ඒක වැරද්දක් නැහැ. ඒකම තමයි ඉතින් ඇත්තටම අපි හික්මනවා කියන්නේ. ඒක තමයි අර දැන් බුදුහාමුදුර කියන්නේ පච්චවෙක්කිත්තා වාචායකම්මං කාතබ්බා. දැන් අපි කල්පනා කරලා තමයි වචනේ කතා කරන්නේ. දන්නවා මේත් එක්ක කතා කරන්න ගිහිලා එක්ක බේරෙන්න බෑ. නැත්තම් මෙයා මේක නුහුරට ගන්නවා කියලා තේරුම් අරගෙන ඉතින් කතා නොකර ඉන්න. ඉතින් එතකොට ඉතින් ඒක තමයි එතෙන්දී ගන්න තියෙන පිළිවෙල නේද?
තෝර ස්වාමීන් වහන්සේ දැන් මට දැනගන්න අවශ්‍ය ඔය කුඩා කාලේ ඉඳන් කාටවත් ලොකුවට අම්මා තාත්තා සහ බුදුන් අපේ ගුරු බුදුන් වහන්සේටවත් එතරම් ලොකු ඇලිීමක් නැහැ. කියන්නේ අර පිළිමයක් දැක්කම ගිහින් අර වන්දින පුදන ඒව කරනවා. නමුත් හිතාමතා කරන්නේ ඔය ප්‍රතිපත්ති පූජාවට බොහොම කැමැත්තෙන්. එතකොට ඒක අර මාරපාක්ෂික හැඟීමක් නෙමෙයි නේද ස්වාමීන්
වහන්සේ?
ඔබ වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේලානේ ඔබ වහන්සේලාට කැමති. නමුත් ගෞරවය තියෙනවා අර ලොකු අර ඇල්මක් නැති ස්වභාවයක් තියෙන එක මං මාරපාක්ෂික
කියලා. එහෙමනම් ඉතින් මාරපාක්ෂික නැහැ. ඉතින් මේ පැත්තේ නොයන එක මේ කාලේ හොඳයි. දැන් ඔතන තියෙන්නේ ඉතින් ඒ කියන්නේ දැන් අපි එක එක චරිතනේ. ඇතම් කෙනෙක් ශ්‍රද්ධා චරිත. ඉතින් ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් ඉතින් මේ හැම තිස්සෙම ඉතින් කතා බහ කරගෙන ගුණ සැප දුක සැප හොයාගෙන ඉතින් එහෙම ඉන්න චරිත තියෙනවා. ඇතම් කෙනෙක් එහෙම නැහැ ටිකක් අතේ දුරින් ඉන්නේ. ඒ අය හැබැයි කියන දේ කරනවා. ඒ කියන්නේ අපි මේ භාවනාවක් කරන්න ගමන් ඉතින් ඒක කරනවා. තමන් තුළ ඒ දහම ප්‍රගුණ කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේ ඉතින් විවිධාකාර චරිත. ඉතින් ඒකේ ඉතින් වැරද්දක් නැහැ. ඉතින් අපි කොහොමත් ඉතින් බුදුහාමුදුරු පෙන්නලා තියෙන්නේ ඇලී ගැලී වාසය නෙමෙයිනේ ඉතින්. ඉතින් එතකොට ඒ දෙයට අනවශ්‍ය දෙයට ඇලී ගැලී වාසයක් අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඉතින් සාමාන්‍ය සුහදතාවය පවත්ව ගන්නවා. හැබැයි ඉතින් කාත් එක්කවත් උමනාවට වඩා ළඟ ඇසුරක් නැහැ. ඒකම තමයි බුදුහාජනන් වහන්සේ අනුගමනය කරන පිළිවෙතත්. භික්ෂුන් වහන්සේලාට වුණත් උන්වහන්සේ කියන්නේ ඒකයි මට බහන්නේ ඔබලා එක්ක කිසි අපේක්ෂාවක් නැහැ. මම බොහොම සාදිහිනයි. කියලා තමයි උන්වහන්සේ ඒ ඉබන්දු ප්‍රතිපදාවත් තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් අපි ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවේ විදිහට උන්වහන්සේ කෙරෙහි ගෞරවයක් ශ්‍රද්ධාවක් තියෙන වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව ඉතින් ඒ ශ්‍රද්ධාව එන්න එන්න අර හේතු කාරණා සහිත ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. අර මුල් කාලේ පුංචි කාලේ සමාධියෙන් අපි බුද්ධ පිළිමයක් දැක්කහම හරි සතුට වෙනවා, හිතේ පැහැදීමක් ඇති වෙනවා, හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ නිසා ඒ වගේම උන්වහන්සේගේ තීච්ඡ ගුණ ටිකක් අපි දන්නවා, අහලා තියෙනවා. ඉතින් ඒ හරහා ශ්‍රද්ධාවක් පාලනවා. හැබැයි අපි මේක අත්දැකලා නෙමෙයි. ඒක විතර බාහිරින් ආපු ශ්‍රද්ධාවක්. නමුත් දැන් ප්‍රතිපදාවක් වඩන යෝගාවචරය කීට වඩා ගැඹුරකට යනවා. එයා බුදුහාඳුරෝ කියපු දේ අත්දකින්න පටන් ගන්නවා. බුදුරයන් වහන්සේ යම්කිසි ගැඹුරු දහමක් දේශනා කළා තියෙනවා නම් යමක් අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් දේශනා කළා දෙනවා නම් තමනුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තමා තුළම දකිනකොට එතකොට තින් පහළ වෙන සද්ධාව අරිට වඩා බොහොම ප්‍රබල සද්ධාවක් කියලා කියන්න පුළුවන්. ඒත් බුදු කෙනෙක් කොයිතරම්නම් සියුම්ම මේවා දැකලා තියෙනවද? උන්වහන්සේ කොයිතරම් විවිධ පැතිවලින් මේවා විග්‍රහ කළා තියෙනවද? පාර කොයිතරම් නිවරදිව පෙන්ලා තියෙනවද කියලා අර ඒ ඇති වෙන සද්ධාව හරිම ගැඹුරු සද්ධාවක්. ඒ නිසා ඒ බඳු සද්ධාවකට තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මාර්ගය පෙන්වන්නේ. ඒ බඳු ඒ දහම තුලින් බුදුන් දැකීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ තුලින් බුදුන් දැකීම තමයි බුදුරජාණන් වහන්සේත් අනුමත කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් අපි භාවනා කරන්නේ වෙන කාලේ දවසට පැයක් දෙකක් වගේ. ඒත් ඔය සාමාන්‍ය ජීවිතයේදී ඉතන කරුණු ඒ කියන්නේ මේ පංචස්කන්ධයක් ඔය වගේ අර නිකම්ම ගොඩක් කරුණු හිතෙන සමහර වෙලාවට මට දැනගන්න අවශ්‍ය. එතකොට භාවනාවට පෙර ප්‍රඥාව වැඩෙන ස්වභාවයන් කෙනෙකුට තියෙන්න පුළුවන්ද කියලා කියන්නේ.
ඔව්.
ඒක නැත්තම් මම පොතේ දැන්නේ හිතල මතල ගන්නවද?
දෙකම වෙන්න පුළුවන්. ඒ අපි භාවනාවක් කරන වෙලාවේදී අපි ඉන්නේ ටිකක් කෘත්‍රිම පරිසරයක. සමහරවිට හිත ඕන්ට වඩා හිර කරගෙන. ඉතින් එතකොට සමහරවිට අර ස්වභාවිකව පැන නගින විපස්සනා නුවණක් සමහරවිට පැන නගින්න ඉඩ නැති වෙන්නත් පුළුවන්. මොකද අපි ටිකක් ඕන්ට වඩා මහන්සි වෙලා. හැබැයි අපි නිකන් බොහොම සැහැල්ලුවෙන් හිතන්න බස් එකේ යනවා කියලා. අපිට කරන්න දෙයක් නැහැ. ඩ්‍රයිවර් මහත්තයා බස් එකේ ගලවන් යනවා. අපිට තියෙන සීට් එකේ වාඩිලා යන්න. දැන් හරියට හිත සැහැල්ලුයි. කරන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් හිත නිකන් ඔහේ පැත්තක බලාගෙන යනවා. එක අරමුණක් නැහැ. දන්නෙම නැහැ අන්න හිතේ හරි සමබරතාවය ගොඩනගින්න පුළුවන්. එතකොට අන්න අර වගේ ගැඹුරු නුවණක් පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට නිශ්චිත වශයෙන්ම අනිවාර්යයෙන්ම නිවැරදි අවබෝධයක් එන්නේ පර්යංගේ රමණීය ගොතාගෙන ඉන්නකොට ඒ කියලා එහෙම කියන්න බෑ. එතෙන්දෙත් එන්න පුළුවන්. තමන් තුළ මේ නිවැරදිව සමබරතාවයක් ගොඩනැගිලා බොහොම වීර සමතාවකින් කටයුතු කරද්දී එතෙන්දෙත් එන්න පුළුවන්. හැබැයි අනිත් කටයුතු වලදී ඒ අවශ්‍ය කරන පරිදි හිතේ පිරිසුදු වීමක් සැහැල්ලු වීමක් සිද්ධ වෙනවා නම් එතෙන්දෙත් එන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ ඉතින්. අර එකම දේ අපි පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. එහෙම සිතුවිල්ලක් ආවට පස්සේ ඒක තේරුම් ගත්තා, ඒකෙන් ලොකු නුවණක් අවදි වුණා. ඊට පස්සේ ඒක එහෙම්ම තියන්න. ඊට පස්සේ අපි චේතනාපූර්වකව අපි කල්පනා කරන්න යන ගියොත් එහෙම පොත්පත් ආයි අරගන්න ගියොත් එහෙම බණ අරක ගැන විමසන්න ගියොත් එහෙම එතෙන්දී අර තිබිච්ච සමබරතාවය බිඳිලා යනවා. පස්සේ හැබැයි හිතන්න දැන් වෙන ඒ සමබරතාවයත් පැවැත්වෙන්න ආයෙත් තව යම්කිසි අවබෝධයක් එනවා. ඒකත් අන්න ඒ වගේ ඊටකට දෙන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් අපිට ඒ වගේ පොඩි දෙයක් හිතට ආවට පස්සේ තමයි හිතෙනවා නම් මේක ගැන තව ටිකක් හොයලා බලන්න ඕනේ කියලා පස්සේ වෙලාවකදී පොතක් බලලා ඒක ගැන තවදුරටත් හොඳට විමසලා බලලා බණක් අහලා තව ටිකක් විමසලා බලලා ඒකේ කරාට වැරද්දක් නැහැ. නමුත් අර අර සමබරතාවය පවතින මොහොතේදී ඒ අවස්ථාවේදී මේ தත්ත්වය පවත්මින් තවත් මේකින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියන එකට තමයි පොඩ ඉඩකඩ දෙන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පින්, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව පාලිත මහතාට ලැබෙනවා. දැනට මයික් එක මියුට් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා.
දැන් ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ප්‍රශ්නේ ව්‍යග්ග පඤ්ච සූත්‍රය පිළිබඳවයි. ඔබ වහන්සේ කියවන උත්තාන සම්පද ආරක්ෂ සම්පදාය කල්යාණ සම්ජීවිතා කියලා.
හතරයි.
මම කියවලා තියෙන ස්වාමීන් වහන්සේ පාස්තර ධර්මය අහලා තියෙනවා මම. ඔය මානවකයාගේ සාසුන් වහන්සේ අහුවනේ අපි මේ සාමාන්‍ය මිනිස්සු මේ මරණසින් ගනලා සල්පී භාවිතා කරනවා සෝම විලෝණි පාචින අපත් බණ කියන්නේ
කියලා.
ඒව ඒ ස්ථාවරේ මට අහලා තියෙනවා ධර්මදේශනාවක ත්‍ක්කේ සංත්‍යායිතිය යුක්තිය පිළිබඳව දෙපැකේ නියුල්සමනසිකාරය දිනු කිරීමත් අපි ප්‍රභාවය බැලීම පිළිබඳව පුළුවන් නම් ඒක කරන්නයි කියලා මානවකයාට කිව්වා. ඒතොර මේ කොටස් හතරෙන් කොහරට ඒක ඇතුළු වෙන ස්වාමීන් වහන්සේ.
හොඳයි. මට ඒක චුට්ටක් හොයලා බලන්න වෙනවා. මට ඒ කියන්නේ සූත්‍රයේ ඒ කොටස පොඩ්ඩක් කියවලා බලන්න නැතුව එක පාට උත්තරයක් දෙන්න අමාරුයි. මම පොඩ්ඩක් බලලා මහත්තයාට කියන්නම්. ඒ කියන්නේ තියෙන ඉඩ තියෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ දැන් දැන් බුදුහාමුදුරුවෝ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් තවත් සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා දැන් ගිහි පැවිදි ભેදයක් නැහැ. ප්‍රඥාව දිනු කිරීම ගැන මේ දේශනා කරනවා. කොයි වගේ ප්‍රඥාවකද හිත පවත්වන්න ඕනේ කියන එක ගැන දේශනා කරනවා. ඉතින් එතෙන්දී කෙලින්ම මතු කරන්නේ උදේවය මට්ටමක්. ඒ කියන්නේ උද්‍යබ්බේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. අරියා නිබ්බේධිකාය කියලා එහෙම සඳහන් කරන්නේ. මේ උද්‍යබ්බේ තේරුම් ගන්නා මට්ටමකින් මේ විනිවිද යන ප්‍රඥාවකින් හිතනත්තා යුක්ත වෙනවා. ඉතින් එතකොට මේ කිහිපෙවිදි බෙහෙදයක් නැහැ. ඒ ඒ අයව ඒ නුවණ දියුණු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යොමු කළා තියෙනවා. ඒකේ මොකක්වත් මේ කියන්නේ සැක පහල කරගන්න දෙයක් නැහැ. නේද? ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉන්නේ අංගුත්තර නිකායේ. හරි. හොඳයි. පෙරවන් සන්නයි.
ඊළඟ පැලේ මහේෂා ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මං අර එක මහත්මෙක් මේ සත්‍ය සත්‍යයයි සම්මා ආජීවයකට සම්බන්ධ කරලා අහපු ප්‍රශ්නෙට මං පොඩි අදහසක් දක්වන්න කියලා හිතුවා. ඇත්තටම මේක පාට් ඔෆ් කල්චර් කියලා මට හිතෙච්ච හින්දා.
ඔව්.
දැන් ලංකාවේ මම හැදිලා හැබුණේ වැඩිම ලංකාවේ.
ඔව්.
එතකොට මේ කුංචි කාලේ මට මතකයි අපේ ගෙවල් වලට එනවා ගැරඬි.
ඔව්.
ගැරඬි එක්ක ආවම පුදුම යුද්ධයක්. උඩ පැනගෙන මේ ගබ්බුමි තෙල් එක්ක බෝතලේ අරගෙන දානවා නැත්නම් ඉති කැල්ලකට බුමි තෙල් දාලා පොට් එකකට ගහගෙන ගගනියත් එක්ක නඟලනවා වැඩි හිටියෝ.
ඔව්.
මම කුංචි එතකොට මට අවුරුදු 6-7 කාලේ විතර මතකයක් මම මේ අවදි කරන්නේ.
ඔව්.
එතන ඒ වගේ ඒ හින්දා ඇත්තටම ගැරන්ටි එකට සතෙකුට අපි හරි බයයි. මොකද ඒ දීතිකාව ගෙදර තොලියක් ගන්නවා වගේ ගැරන්ටි එකම මේ පොන්චි ගැරන්ටියට වැඩි හිටියෝ ටික උඩ පැන දාගලනවා.
ඔව්.
ඉතින් ගෙදර ඉන්න වැඩකාරයෙක් ඉඳලා වැඩි හිටියා මේ 100 ආච්චි වෙනකම් එහෙම.
ඔව්.
ඒ ඕක හැමදාම ලොකු දර්ශනයක් දැන් ඕක සමනේ අවුරුද්දක තිසරයක් විතර වෙන සාමාන්‍ය සිද්ධියක් අපේ ගෙවල්.
ඔව්.
මේ අල්ලපු ගෙවල් වලත් ඒවා වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඔහොම ලොකු පරිසරයකට මෙහෙ දැන් මේ ඔස්ට්‍රේලියාවට ආපු වෙලාවක මෙහෙ ඉතින් හැමතැනම බෝඩ් ගහලා තියෙනවා මේ සර්පියෝ ඉන්නවා ප්‍රවේශම් වෙන්න කියලා. එතකොට සමයකටත් ඕ ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත්යනවා මේ ළමයිව පරිස්සම් කරගන්න සර්පියෝ ඉන්නවා
කියලා.
ඔව්. ඉතින් දැන් අපේ ගෙදරට ලං කවදක් පතාවෙන සර්පේ නමුත් ටීවී එකේ නිවුස් වලට එතකොට පත්‍රය එහෙම තියෙනවා පෙන්නනවා ඔන්න සර්පෙක් ගෙදරට එනවා. ගෙදරට ආවහම ඇත්තටම කරන්න තියෙන්නේ අපිට නම් හෙල්ප් ලයින් එකක් තියෙනවා. ඒකට කතා කරාම එතනින් එනවා සර්පය අල්ලන්න විශේෂඥයෙක් තමයි. ඇවිල්ලා මේ මට හරි පුදුමයි. මොකද මම දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සු සර්පය අල්ලන විදිය හරිම මේ ඡේද ජනකයි. එක බාලා මම කුංචි ළමයෙක් විදියට තමයි දැක්කේ. ලොකුණාට පස්සේ නම් මම මෙහෙ ආපු හින්දා මම ඒව දැකලා නැහැ. ඒ දර්ශන මේ සාමාන්‍ය කරන්නේ ලොකු පොළු දෙකක් අරගෙන මම දැකලා තියෙන විදියට මේ ඉස්සල්ලාම ගහන්නේ ඔළුවට ගහලා ඌව චප්ප කර. මේෂේ ඉතින් දැන් ඕකනේ මම දන්න සර්පයලි. ඉතින් දැන් මෙහෙ ටීවී එකේ තමයි මම දැක්කේ ඒක පෙන්නන සර්පය අල්ලන විදිය. හරිම ලස්සනට ඒ සතාට පුදුම රෙස්පෙක්ට් එකක් දෙන්නේ. ඇත්තටම මම කල්පනා කරනවා සත්තු කියන්නේ මිනිස්සුෝ කියන්නේ කවුරු ජීවියෝ අපි ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕන මේ සත්තු කියන අයට කියන එක එක දැක්කම මට තේරුම් ගියා ඒගොල්ලන් ලස්සනට කවදාකවත් ඔළුවට ගහන්නේ නැහැ සත්පතා. සර්පයාගේ ඒගොල්ලන් ලස්සනට අල්ලන්නේ නැහැ වලිගි. වලිගෙන් ඇල්ලුවම සතා තම මුකුත් කරන්න බෑ. එයාට වලිගෙන් අල්ලලා ඇඟට වඩා දුරස් කරනවා. එතකොට සතා එල්ලිලා ඉන්නවා නිකන් අර නැට්ටකින් නැට්ටෙන් ඉල්ලලා ඉන්නකොට ඔළුව දිමට. එතකොට උට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලෝ ලොකු සැච් එකක් මල්ලක් ගෝණියක් වගේ එකක් ගන්නවා. අරගෙන ඒකට ඒ සතාගේ ඔළුව තමයි ඉස්සලා දාන්නේ. ඉතින් හරි ලේසියෙන් ඒගොල්ලෝ දානවා. දාලා මල්ල ගැට ගහලා ඊට පස්සේ අනේ සතාව ගෙනහිලා දානවා ඒ සතාගේ වර්ගය බලලා. අපි තමයි එක එක සත්තු ජාති ඉන්නවනේ සර්පයෝ. ඊට පස්සේ සතා ජීවත් වෙන ප්‍රදේශ තියෙනවා මේ රටේ. එක එක සර්පයෝ ජීවත් වීමට කැමති ප්‍රදේශයක් හොයලා යාව හැතැම්ම ගාන සමහර වෙලාවට අරගෙන සකහණියක් අරගෙන ගිහිල්ලා ඒ සතාව මුදා හරිනවා ඒ අදාළ කැලේට. එතකොට ඒ සතා ආපහු අර ගෙවල් වලට එන්නේ නැහැ. මං ඒ සිද්ධිය ඒ ડોකියුමෙන්ටරි එකක් ඇත්තටම මං ඒ බැලුවේ විවිධ සත්තු එහෙම ගෙවල් වලට එන අය අල්ලලා ගිහිල්ලා දාන රෙකෝඩින් රෙකෝඩ් කරලා ඒක ડોකියුමෙන්ටරි එකක් හදලා මම ඒක බලලා කල්පනා කරා අයියෝ අර මං පුංචි කාලේ දැකපු බීතිකාව කොයිතරම් අමෙහෙරි මතකයක්ද මට ඒ අවදි කලේ. මේ ඉතින් ඒකයි මම කිව්වේ ඒක කල්චර් එකේ පාට් එකක්. තව පුංචි කතාවක් මම කැමති ෂෙයා කරගන්න. ඒක මටම වෙච්ච දෙයක්. මම දවසක් මම වැඩ ඇරිලා ඒක බදාන දවසකට එක කාලයක් තිබ්බා. මම හැමදාම ටිකක් මට රැ වෙලා වැඩි කරගෙන. ඉතින් මම ඇවිල්ලා කෝච්චියට එනකොට කෝච්චි ස්ටේෂන් එකේ තියෙන බෙන්චස් ඒ බෙන්ච් එකක සුදු කාන්තාවක් වාඩි වෙලා මේ හිටියා. මමත් එතනින් වාඩි වුණාම ඊපස්සේ මට හරි ලොකු සුවඳක් ආවා නිකන් හරි මිහිරි සුවඳක්. ආවම මම මට පිට බැලුවම මේ ගෑනු කෙනා පෙට්ටියක මොකක්ද එකක් ගෙඩියක් තියාගෙන කපාගෙන කනවා. ඉතින් මේ පළවෙනි දවසේ ඊට පස්සේ දෙවෙනි දවසේ ඊට පස්සේ සුමානේ බදාද යනකොට මේ ලේඩි වාඩි වෙලා හිටියා ඒ බෙන්ච් එකේ. මමත් ඒක කොනේදා වගේම වාඩි වුණාම අන්න එදත් එයා පෙට්ටියක් අරගෙන කනවා මට මාර සුවඳ. මං ඊට පස්සේ වටපිට බලනකොට එයාට තේරුණා මම මේ සුවඳ හින්දා බලන විදිය. එයා මගෙන් ඇහුවා මේ බයි කියලා. ඊට පස්සේ මං ඇහුවා මං කිව්වා මට හරි සුවඳයි. ඊට පස්සේ ඔයා මොකද්ද කන්නේ කියලා අතර මං ඇහුවා. ඇහුවම එයා මට බෑග් එකෙන් එක ගෙඩියක් අරගෙන දුන්නා. දීලා කිව්වා මේ කාරි රස ගෙඩියක්. මං ඇහුවා ඔක කොහෙන්ද ඔයා ගත්තේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මගේ ගහේ, ගෙදර ගහේ. ඊට පස්සේ මං කෑවේ නැහැ එතන ඉඳගෙන. මේ ඊට පස්සේ බදාද ගියාම යාමට ආපහු එතන තුන හම්බුණා. හම්බුණාම මං කිව්වා රෝයා දීපු ගෙඩිය මං කෑවයි හරිම රසයි මොකක්ද ඒක නම. ඊට පස්සේ යා කිව්වා පයිනැපල් ගුවාවා කියලා කිව්වා. කියන්නේ පයිනැපල් රසේන පේර ගෙඩියක් හරිම රහයි. ඊට පස්සේ මේ මං කිව්වා ඔයාගේ ගහමේ ගහේ කොට ගොඩක් ගෙඩියනවා. ඔක ඩොග් ගෙඩියනවායි කිව්වා. මේ හැබැයි මේ මං කිව්වා එහෙනම් හොඳයිනේ ඔයාට මේ හරි ෂෝක් කියලා. ඊට පස්සේ කිව්වා මේ හැබැයි හරියට පොස පොසම් කියන්නේ මේ ලංකාවේ විදිහට නම් කලවැද්ද. කලවැද්දෙක් වගේ සතෙක්. කලවැද්ද කියන්නේ පොතක්. ඔව්. කියලා කියනවා ඉස්සරහේ ගෙදරට හරියට එනවා මට මතකයි. ඉතින් මට පුදුම හිතුණා මං යනවා ඇත්තට මේ පොසම් නේනවා. එතකොට ඔයා කොහොමද පොසම් එක්ක ඔබ එක්ක ජීවත් වෙන්නේ කියලා මට එක්ක සැරේටම බීතිකාවක් ආවා. මොකද ඒ කලවැද්ද කියන සතාට අපි ඇත්තටම බයයි ලංකාවේ. දැන් නම් මම හිතන්නේ උන් නැහැ. ඉස්සර හරියට හිටියා මගේ දරතම කලවැද්දෙක් සීමට නැගලා හරදර කරා. ඉතින් එයා කිව්වා මේ නැහැ. මේ මං එවා ඔයයි කලවැද්දත් එක්ක කොහොමද ඔයයිම ඉන්නේ කියලා. How do you live like that කියලා. එතකොට එයා කියපු කතාවට මට ඇත්තටම අවංකවම ලැජ්ජ හිතුණා. එයා කිව්වා අයියෝ it's not a problem මේ මම එයත් එක්ක මගේ තේර ගහ මම කලවැද්දත් එක්ක ෂෙයා කරනවා කිව්වා. මට ඇත්තටම ෂොක් එකක් වුණා. මට ලැජ්ජ හිතුණා. මම අපේ හිතන අපේ මයින්ඩ් සෙට් එක කොච්චර කැඩුද කියලා මට ඒ වෙලාවේ හිතුණා. එහෙම යා කිව්ව මම ෂෙයා කරනවා. යා යක් කනවා මමත් කනවා. අපි දෙන්න ෂෙයා කරගෙන කනවා කිව්වා.
ඔව්.
ඉතින් මම ඔක ගෙදර ඇවිල්ලා ගෙදර මගේ ගෙදර අයත් එක්ක ගොම් කොට අපේ ගෙදරට ඔය පොසම්ගෙන් කරදරයක් තියෙනවා. පොසම් වෙනෝ නිතර ඇවිල්ලා අපේ කොම කාලා යනවා. වවන වවන හැම තියම් පොසම් කනවා. ඒකයි මම ඇත්තටම යාගේ ඇහුවේ ප්‍රශ්නේ කොහමද වා ඉන්නේ අත්‍යිත කියලා. ඊට පස්සේ මං හිතාගත්තා බලන්න මේ මිනිස්සුන්ගෙන් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද. දැන් පොසම් අපේ ගෙදර එනවා. පොසම් මගේ ගස් කනවා. මම හැබැයි ගස් වවනවා. පොළ ජාති, කෙලි ජාති තියෙන ගස් වවනවා. මමත් දැන් ඒ ලේඩි වගේ පොසම් එක්ක ජීවත් වෙනවා. පොසම් එක්ක ෂෙයා
කරගන්නවා.
පිට පුරුදු ලංකාවේ ওই වගේ සත්තු වෙනකොට අපි පෙස්ට් කියලා. ඒක මොකක්ද? ඒකට කියන්නේ කරදරකාර සත්තු කියලා උමු එක්ක මරනවා. නැත්තම් උන් ඇත්තටම ඉතින් ඩිස්ට්‍රොයි කරලා ගන්න කයි එකක් දෙනවනේ. දැන් එහෙම නෙමෙයි ලැබෙන්නේ. වගේ රටවල් වල ඇත්තට ඉගෙනගත්ත ලොකු ලිසන් එකක් මම මෙහෙට ඇවිල්ලා ලොකුම ලර්නින් කරව එකක් උනේ how to live sharing with other living beings කියන එක. ඉතින් මම ස්වාමීන් වහන්සේට මතක් වුණා අර මහත්මයා කියවුවනේ කතාව ඒකට මේ වෙලාවේ මට මතක් වුණා ওই පුංචි කතාව ටික මම හිතුවා ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒක අපේ කල්චර් එක ඇත්තටම අපි ලංකාවේ අපි අර පොබුවට ඉතින් ආඩම්බරයට කියනවා බොනේ ශ්‍රී ලංකා ලංකාවේ දේවල් මං කියන්නේ නැහැ හොඳ නැහැ කියලා ගොඩක් පොඩි දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා පුංචි දෙයක් දැන් ඔය ගැරන්ටි එක මරණ එක ඇත්තටම ලොකු ඩ්‍රාමා එකක් ගෙදරක කරනවා. මෙහි එක හරි සුළු දෙයක් ආදරෙන් යව අල්ලක් බයිගේ ගෙදර ගිහින් දානෙතර. ඒ වගේ අපි ගොඩක් දේවල් අපිට තියෙනවා අපි කෙනෙක් පුදුම විදියට ලොකු දෙයක් කරගත්ත දේවල් නමුත් ලොකු පවකුත් පිරෙනවා එමත් අපි අපිට ඊට වෙනස් දෙයක් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් ලෝකෙ දිහා බලනවා නම් අනිත් සුභියා බලනවා නම් වෙනත් ජාතීන් ඇත්තටම ඒවා ලස්සනට මේ හැඳ
ඔව් ඇත්තටම මෙතෙන්දී ඇත්තටම දැන් ඉස්සර අපේ ලංකාවෙත් ඔය පුරුත තිබිලා තියෙනවා. ඒ කියන්නේ සත්තු එක්ක සමන් මහන්සියෙන් හදන ගොවිතැන පවා බෙදාගෙන තියෙනවා. දැන් මේ කුඹුරක වෙනම ඇරලා තියෙනවා කුරුළු පාලුව කියලා කොටසක්. ඒ කොටසේ තියෙන වීකරල් ටික ගොවියෝ ගන්නෙ නැහැලු. දැන් අපි කුඹුරක් වගා කරාම සාමාන්‍යයෙන් නම් එක වී යටයක්වත් මේ අහක දාන්න නැතුව ඒ ඔක්කොම ටික ගන්න ආකල්පයක් නේ තියෙන්නේ. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මිනිස්සුන්ගේ වෙනම තිබිලා තියෙන අය කුරුළු පාලුව කියලා කොටසේ තේච්ච වීකරල් ටික ඒගොල්ලෝ ගන්නෙ නැහැලු. ඒක එහෙම අරිනවලු. ඒ ටික තමයි මේ සත්තු ඇවිල්ලා මේ කුරුල්ලෝ ඇවිල්ලා පරිහරණය කරන්නේ. ඊළඟට තවත් තිබිලා තියෙනවා මේ දැන් වී කරල් වැටෙන ටිකත් ඇහිඳින්නේ නෑලු. ඒ ටික ඇවිල්ලා සමහරලාට වෙන මිනිස්සු ඇහිඳ ගන්නවලු. අඩු කුලවල මිනිස්සු ඇවිල්ලා ඇහිඳ ගන්නවලු. මොන වගේ විවිධාකාර ස්වභාවයන් තිබිලා තිනවා. ඉතින් ඒක එකතකින් අපේ තුලින් ගිලිහිලා ගිහිල්ලා. එහෙනම් අපිත් බොහොම නිකන් ආත්මార్థකාමී තනිකරම අර සල්ලි පස්සේ හම්බ වෙන පිරිසක් බවට පත් වෙලා තිනවා. නමුත් අපි තුලත් සිංහල සංස්කෘතිය තුලත් බෞද්ධ සදාචාරය හරහා ආපු මේ පසුබිම තුල ඔය යහපත් දේවල් තිබිලා තිනවා. නැතුව නෙමෙයි. ඒ නිසා ඒවා අපේ අපෙන් ගිලිහෙන්න නොදී මේ අනිත් සතෙක් මේ සීපාවෙක් එක්ක අර කිව්වා වගේ දෙයක් බෙදා හදාගෙන කටයුතු කරන්න ඉතින් ටික ටික උත්සාහත් වෙන්න තමයි තියෙන්නේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයකට යමු වෙන්න පුළුවන්.
ඊළඟ කැලේ ආනන්ද පියාරන් ලැබිට ලැබෙනවා ඔබගේ මයික් එක අන්මියුට් කරන්න.
අපි රුචිරට යමු නේද? රුචිර කෙනෙක්
හරි කොහෙන් නාන්ත?
ආ කියන්න.
මගේ ප්‍රශ්නේ තෝරන කොටස් දෙකක් තිබුණා. අද ප්‍රතිසතෙක් ලොකු සතෙක් ප්‍රතිසතෙක් වඳුරු කරගන්න යනකොට අපි සමහර වෙලාවට උන්ව බේර ගන්න හදනවා.
ඒකම
බල්ලු බලන්න වගේ අය පොඩි සතෙක් වල්ලන්නකොට එහෙම ඒත් එක මේ සමහර අය මත් පැන්න මස් වගේ දේවල් ප්‍රවාහනය කරනවා. ඒවා කොහොමද ධර්මයේ ඒවා වර්ධිය හිටිය
හොඳයි. දැන් ඇත්තටම එතෙන්දී අපිට දැන් එක සතෙන් තවත් සතෙක්ව උගේ ගොදුරම් බවට පත් කරගනිද්දී අපි අර කුඩා සතා කෙරෙහි අනුකම්පාව ඇති කරගෙන ලොකු සතාව මරන්න ගියොත් ඒකත් වැරදි. දැන් අපි මේ දෙන්න කෙරෙහිම අපිට එහෙමනම් යම්කිසි සමානව අනුකම්පාවක් පවත්වන්න පුළුවන් නම් හොඳයි. ඒකාතකින්දී ඕවා වළක්වන්න පුළුවන් දේවලුත් නෙමෙයි ඉතින්. මොකද අපි හිතමු ඒ සත්තුන්ගේ ඒ තියෙන ආහාර රටාව තමයි ඉතින් ඒක. ලොකු සතාව කුඩා සතාව පරිභෝග කරනවා. ඒක තමයි ඔහුගේ ගොදුර වෙන්නේ. ඉතින් අපි එකෙක් බේරුවා කියලා ඉතින් ලෝකෙම ඉන්න සත්තුන් එහෙම බේරන්න බෑ. ඉතින් අවස්ථානුකූලව අපිට ලොකු අනුකම්පාවක් ඇවිල්ලා එහෙම බේරුවා කියලා වැරද්දකුත් නැහැ ඉතින්. හැබැයි ඉතින් ඒ අර ලොකු සතාට හානියකුත් නොකර ඌව පුළුවන් තරම් ගහලා බැලලා ඌව මැරෙන්නම ගහලා පොඩි එකා බේරගත්තයි කියලා. එතනත් ඉතින් ඒ තරම් හරි ක්‍රමයක් කියලා කියන්න බෑ. ඊට පස්සේ ඉතින් ඔය රහමෙර ආදී දේවල් ප්‍රවාහණය කිරීම ගැන සලකනවා නම් ඉතින්දී තමයි ඒ වගේ තැන්වලදී තමයි අපි අර ටික ටික තව පිරිසුදු වෙන්නේ. තමන් තමන් කරන ජීවිකා වෘත්තිය ගැන හොඳට සොයලා බලද්දී තමන්ට තේරෙනවා නම් දැන් මම මේ ප්‍රවාහණය කරන්නේ අරක්කු. මම මේ ප්‍රවාහණය කරන්නේ විස. මම මේ ප්‍රවාහණය කරන්නේ මේ සත්තු මරණය පිණිස. මෙතන දැන් හරක් මරන ලොරි හරක් මරන්න මැරීම සඳහා හරක් ක්‍රික ඩොරියක පටවගෙන ඒක පදවගෙන යනවා කෙනෙක්. ඉතින් සමහරවිට දැන් ඔතන ප්‍රශ්නේ වෙන්නේ එතනත දන්නවා මේ වැරද්දක් කරන්න කියලා. මේ වැරද්දකට අනුග්‍රහ කිරීමක් කරන්න කියලා. හැබැයි ඉතින් වෙන කරන්න රැකියාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකයි මම මුලින්ම ධර්මදේශනාදිත් කිව්වේ. ඇතම් කෙනෙකුට තියෙනවා හැබැයි ඒ හැකියාව තමන්ට නිවැරදිව ජීවිකා වෘත්තියක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් එහෙම හැකියාව නැහැ. බොහොම දරිද්‍රතාවයෙන් ඉන්නේ. ඉතින් හම්බ වෙච්ච දෙයක් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඉතින් අපේ ටික ටික ඒ දහමට නැඹුරු වෙද්දී අපි ඉතින් සැලකිලිමත් වෙනවා. කොහොමද අපි කරන රැකියාව හරහා මට හානියක් වෙනවද අන්ට හානියක් වෙනවද කියලා ඒ සැලකිලිමත් බව වැඩිවීම හරහා ඔය වගේ ප්‍රශ්න එනවා. එතකොට ඉතින් හොයන්න වෙනවා. එතකොට හොයන්න වෙනවා මට බැරිද මේ රස්සාව වෙනුවට වෙන රස්සාවක් කරන්න. හිතන්න එයා දැන් වාහනයක් පදව ඉන්නවා. ඒක ඇවිල්ලා අර වගේ හරක්ව ප්‍රවාහණය කරන වාහනයක් ලොරියක්. ඒ වෙනුවට බැරිද අපිට ඕන හාල් ලොරියක් කෙලවන්න ගන්න. එතකොට ඉතින් බැලුවම කාටවත් කරදරයක් නැහැනේ. ඒ වගේ ඕනනම් අපිට මෙතෙන්දී පුංචි සියුම් කිරීමක් කරන්න ඉඩකඩ තියෙනවා. නැත්තෙත් නැහැ. ඒක තමයි ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. ඉතින් අපි වක්‍රව මේකට අනුග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා නේද කියලා පොඩ්ඩක් අනුග්‍රහ කරන්න මේ බලන්න සිද්ධ වෙනවා. දැන් අපිම මත්ද්‍රව්‍ය වෙලදාම් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. අපිම මත්පැන් වෙලදාම් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපි ඕන ප්‍රවාහණය කරනවා. ඉතින් එතකොට ඉතින් අර සඳහා අනුග්‍රහයක් තමයි ඉතින් ලැබලා දීලා තියෙන්නේ නේද?
ඔව් එහෙමයි.
ඔව්. ඒකයි
මම අපි උපමා කටවලින්
ඒක තමයි. හැබැයි මේකේ මෙහෙම පැද්දකුත් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කොයිම වෙලාවකවත් සම්පූර්ණයෙන්ම අපිට මාළුව මස් මාළුව ආදී දේ පරිභෝගය අනිවාර්යෙන් නොකළ යුතුයි කියලා එහෙම අන්තවාදීව කියලාත් නැහැ. ඒ නිසා ඒකත් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් භික්ෂුන් වහන්සේලාට කියන්නේ අර ත්‍රිකෝටි පාරිශුද්ධි මට්ටමක මස් මාංශයක් තියෙනවා නම් ඒකේ වරදක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ තමන් දන්නවා මේ මට මං වෙනුවෙන්ම ඝාතනය කරපු සතෙක් නෙමෙයි කියලා තමන් දන්නවා නම්. එතකොට ඉතින් මේ ඒකේ වරදක් නැහැ කියලා. හැබැයි තමන් දන්නවා නම් හොඳටම මේ සතාව මැරුවේ මං මගේ ආහාරයේ පිණිසමයි. ඊට පස්සේ ඒක දැනගෙනවත් පිළිගන්නවා. ඊට පස්සේ දැනගෙනම ඒක අනුභව කරනවා, වළඳනවා. එහෙමනම් අන්න පවක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ වගේ තැන්වලදී ටිකක් ඉතින් මතභේද තියෙනවා. දැන් අපිටම අපි දැන් දහනයක් වශයෙන් දැන් මිචුන් වහන්සේලාට අපිට විධානයක් කරන්න බෑනේ අනිත් මේ 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 මෙන්න මේ ආහාරයෙම දෙන්න කියලා. ඉතින් එතකොට ගමේ පින්නපාත යන හාමුදුරු නමකට ඉතින් ගෙදරකින් මොන හරි දෙයක් දෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ මේ තමන් වෙනුවෙන්ම මේ සතෙක් මරලා පූජා කළාය කියලා එම හැඟීමක් එන්නේ නැහැ නේ හුඟක් වෙලාවට. මේ යන්නේ සමාහර කලින් ගිය ගෙදරකට නෙමෙයි. බොහොම අහම්බෙන් යන්නේ. ඒතර මේ මිනිස්සුත් මේ හාමුදුරන්ට දෙන්න කියලා මේ හදපු දානෙකුත් නෙමෙයි. මේ ගෙදර පරිහරණය කිරීම සඳහා පරිභෝග කිරීම සඳහා හදපු ආහාරයක් තියෙන්නේ. ඒකෙන් කොටසක් දෙන්නේ. ඉතින් ඔන්නෙ වගේ පැතිවලදී තමන් තින් පැලිගිරීමක් වෙන්න ඕනේ. මේක මේ මං වෙනුවෙන්ම මරපු සතෙද්ද? එහෙම නැත්තම් මේ වෙන මොකක් හරි දෙයකට යොදාගත්ත එකෙක්ද? කියලා ඉතින් එහෙම හිතන්න පුළුවන්.
හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගික ධර්මයේ නියැලෙනකොට අපි කාලානුරූප සමාන කාලවලින් භාවනා කරනවා. ඒ ධර්මයේ සවන් දෙනවා. ඒ වගේ අපි විතරම ධර්මයේ නියැලෙලා ඉන්නකොට මට මේ දවස්වල ඇතුලිච්ච කැඩලුවක් තමයි. දැන් අපි සමාජයේ අපි සමාජය තුළ අපිට කියන්නේ අපිට ආශ්‍රය කරන්න සිද්ධ වෙනවනේ. ඒ තමයි විදින සමාජය අපිට ගැටෙන්න සිද්ධ වෙනවනේ. එතකොට අපේ අපට ඉන්න පුද්ගලයෝ විවිධ ආකාරයක ප්‍රතික්‍රියා දක්වන. පුද්ගලයන් දැන් උදාහරණ කිව්වොත් සමහර චරිත තියෙනවා හදිසි කෝප ගන්නවා.
ඔව්.
සමහර චරිත තියෙන්න පුළුවන් ඒක හිතේ තියාගෙන ප්‍රතික්‍රියා දක්වන කන්ටිනියුස්ලි.
ඔව්.
එතකොට දැන් මට තියෙන ගැටලුව තමයි දැන් මම ඔච්චර ධර්මයේ නියලුණා. දැන් කවුරුරි අර කියන්නේ කවුරුරි එකපාරටම චරිත තේජියක් කරගෙන එයා ප්‍රතික්‍රියාව දක්වනවා. කොහොමනම් මට තේරෙන්නේ මට කිචින පොඩි කියනවා.
හරි.
ඒ කියන්නේ දැන් ඔකේදී හැබැයි මම සාමකාමීව එක වෙලාවක් කරනවා මට ඒක අර කියන්නේ උදාසීන වෙන්නේ. උදාසීන කියන්නේ මම හිතර සතර ගානකින් මට පුළුවා. අර කම්ප්‍රෙෂන් මයින්ඩ් එකේ ඉන්න පුළුවා. දැන් හැබැයි මම පස්සේ කියන්නේ දවසෙ යම මොහොතක සිද්ධිය අර කියන්නේ ඇනලයිස් කරනවා වගේ දෙයක් කරනවා. එබැයි මම මට දැන් තීරණ තපාසියෙන් මට අවවාදයේ අවශ්‍යයි ඇනලයිස් මම කල්පනා කරනවා ඒක ඇයි මම ඒක ඇනලයිස් කරන්නේ මට ඒක ඇනලයිස් කරන්න නැතුව මේ මට කම්ප්‍රෙෂන් මයින්ඩ් එක ඉන්න බැරි කියන්නේ අපිටම තවදී කියනවා ඒ ඇනලයිස් කිරීමෙන් මට වෙන්නේ අන්තිමට තර පුද්ගලය මට වර්ගීකරණය වෙනවා දැන් මෙයා මේ ජාති කෙනෙක් මෙයා මේ වගේ චරිතයක් කෙනෙක් කෙනෙක් ඒ කියන්නේ මේ වගේ වර්ගීකරණයකට මම යනවා
ඒකනේ
මට තියෙන ප්‍රශ්න එකයි මම මේ වර්ගීකරණයට යන්නේ යන්නේ කරගන්න. නැත්තම් මම මේ වර්ගීකරණය කරලා ඊළඟට මම කම්ප්‍රෙෂන් මයින්ඩ් එකට එනවා. ඒ දෙකෙන් වඩා නම් සුදුසු නැහැ.
මට ඕක නම් මට ඒ කියන්නේ දැන් අවස්ථානුකූලවයි කියන්න වෙන්නේ. දැන් ඇතම් යෝගාවචරයේක් ඇතම් තැනැත්තෙක් මුල් අවස්ථාවේ පසු වෙනවා. ඉතින් එයා ටික ටික දැන් භාවනාවක් දියුණු කරගෙන යනවා හොඳ නරක තේරුම් ගනිමින් යනවා. එතකොට එයාට අපිටම අර වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණාම ඒක ආපහු මතක් වෙනවා. මතක් වෙලා අර කිව්වා වගේ ඒ තෙන්දී හිටපු මිනිස්සු කවුද මේ අයද නිවැරදි අය මේ අයද වැරදි අය කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ හරහානේ අපි නිවැරදි කවුද වැරදි කවුද එහෙම නැත්නම් කල්යාණ මිත්‍රය කවුද අපාය සහායක මිත්‍රය කවුද කියලා අපි තේරුම් ගන්නවානේ. ඒකත් අවශ්‍යයි. දැන් හැබැයි ඕකේ තව එහා මට්ටමකට යන්න පුළුවන්. හිතන්න දැන් අපි තව තව ගැඹුරට යනකොට ඕම මතක් වීම හරහා අපේ හිතේ තැන් වලට දේශයක් පහළ වෙනවා. දැන් මහත්තයා කිව්වා වගේ ඒ වෙලාවේ මට හේන්දි ගියා. ඉතින් ඒ වෙලාවේ ඔන්න තමන්ගේ හිතත් පොඩි දැවිල්ලක් ඇති වුණා. ඒක තමන් තේරුම් ගත්තා. හැබැයි ටික වෙලාවකින් ඔන්න ඒක සමණයටපත් වුණා. ඔන්න ඔය එක පැත්තකින් ඒ දේශයක් පහළ වෙලා ඒක සමණයටපත් වීම කියන එක ඉක්මනට වෙන්න ගන්නවා. අපේ සතිය තව දියුණු කළා, හිතේ සමාධිය ප්‍රඥාව දියුණු කරන්න දියුණු කරා. මොකද තමන් වැඩි වෙලාවක් ඒ දෙවිදෙවි ඉන්නේ නැහැ. ඉක්මනටම සෝපත් වීම සඳහා උත්සාහයක් ගන්න. ඒක පැත්තක්. අනිත් එක තමයි හිතන්න අපි ඔන්න දැන් ගෙදර ආවා. වැඩේ ඉවරයි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආයෙත් අර සිද්ධිය දැන් ගෙදෙත් මේ මතක් වෙනවා. දැන් ඒ මතක් වෙන වාරයක් පාසා සමහරවිට ඔන්න ආයෙත් අපේ හිතේ දේශයක් පහළනවා. ආයෙත් අපේ හිත පෑරෙනවා. ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේක මේ එක පැත්තකින් තාම අතහැරලා නැහැ. තාම මම මේ සිද්ධියව මතක් කර කර ඒක අලුත් කර කර ඉන්නවා. මේක මට හානි කරයි. ඒ වගේමයි දැන් මේ සිද්ධීම් මතක් කරද්දී මෙතන එක පැත්තකින් මා තුළ කෙනෙක් පුජ්‍යලයක් නිරූපණය වෙනවා. එතනත් කෙනෙක් පුජ්‍යලයක් මං අල්ලගෙන ඉන්නවා. මෙතනත් අවිද්‍යාවක් තියෙනවා. දැන් තව ගැඹුරකට යන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපි තේරුම් ගන්නවා මෙතන මේ තාම මේ පුජ්‍යල ස්වභාවයක් මුල් කරගෙනයි මගේ හිතේ දේශය පහළලා තියෙන්නේ. ඒ හරහායි මේ පටික නිමිති පහළ වෙන්නේ. ඉතින් එතකොට මේ හරහා දැන් මට මෙහෙම වුණා, එයා මෙහෙම කළා කියලා ඒ පුජ්‍යල ස්වභාවයක් මුල් කරගෙන මම මැනීමක් කරනවා, මාන්නයක් උතන තියෙනවා කියලා අර කොහොම ගැඹුරු මට්ටමකින් උත් ඔබ තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් එතන එක්තරාන්දමක විශ්ලේෂණයක් තියෙනවා. හැබැයි මේ විශ්ලේෂණය ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයක් මුල් කරගෙන කරන විශ්ලේෂණයක්. එතනදී අපි ඒ කෙනා පුජ්‍යලයා හඳුන ගැනීම නෙමෙයි මේ හිතේ මොකද්ද දැන් සිද්ධ වෙන්නේ. හිතේ කොහොම ඇයි මේ නැවත මේක ගන්නෙ? එතනින් අතහැරලා දාන්න බැරියයි. ඒ සිද්ධිය එතනින් අමතක කරලා දාන්න බැරියයි. ඇයි මේක නැවත අරගනිමින් මේ මොකක්ද ඒ කියන්නේ සාරම්භය කියලා කියන්නේ. මොකක්ද ඒ එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය. එයාගේ නිකම් පලී ගැනීම සඳහා හිතේ හිතක් පහළ වෙන ගතිය. ඉතින් ඕවා අපිට හඳුන ගන්න සිද්ධ වෙනවා. මේ හිතේ තියෙනවා යමක් එබඳු දෙයක් සිද්ධ වුණාම ඉක්මනට අතහැරලා දාන්නේ ඒක වෙනුවට නැවත නැවත ඒක පාර පාර අවුස්ස අවුස්ස ගන්න ගතියක් තියෙනවා. ඉතින් අපි ඒවා අපේ තියෙන දුර්වලතා. අපි බොහොම නිහතමානීව හඳුන ගන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ දුර්වලතාවයක් මේ හිතේ තියෙනවා. තවදුරටත් මේ හරහා හිත දැවෙනවා. ඒ නිසා මේක අමතක කළා දාන්න තියෙන. මේක අත්හැරලා දාන්න තියෙන. ඊටත් එහා ගිහිල්ලා කොයිම හරි අවස්ථාවක අපි මේ පසුගිය සිදුවීමක් අල්ලගෙන යම් මතකයක් තුල ජීවත් වෙනවා කියන්නේ ආයෙත් අපේ හිතේ භව තත්ත්වයක් හදාගත්තා. මේ කියන්නේ ගැඹුරු කාරණයක්. ඉතින් අපි ටික ටික බොහොම සියුම් සියුම් මට්ටම් වලට අපේ හිත අරගෙන අරගෙන යනකොට අර දැන් අපි කලින් කතා කරපු ඒ කිසිවක් උපාදාන නොකරන මට්ටමක හිත පවත්වනකොට දැන් මේ ඇතිලා තියෙන උපාදාන කරන මට්ටමක්. දැන් මේ ඇතිලා තියෙන තනිකර භව මට්ටමක්. ඒක හානි කරයි. එතකොට ඉතින් තේරුම් අරගෙන මේක අත්හැරලා දාන්න අවශ්‍යයි. ඒ නිසා විවිධ මට්ටම් වලින් අපේ ගත කරන අපේ ආධ්‍යාත්මික ජීවිතයේ අපි ගත කරන ඒ විවිධ තැන්වලදී ඉතින් මේකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එහෙම
මම බොහෝ දරාවට මේක අඳුනගෙන ප්‍රගුණ කරගෙන යනවා කියලා මම දන්නවා. ඔව්. ඊළඟ දවසේ මම උදේ අලුත් දවසක් පටන් ගන්නකොට මම නැවත අර හමු වෙන සියලු දෙනාම එකම يعني කිසිම මම දන්නවා කිසිම මම මැනීමකට යන්නේ නැහැ කියලා.
ඔව්.
ඒ කියන්නේ මට ඒක අන්තිමට ඒක නිසා පුදුම හැපිනස් එකක්. يعني ප්‍රීතියක් වත්. ඒ දවස.
ඔව්.
يعني ඒ කියන්නේ මම මේක උළුවේ කියාගෙන මැන කියොත් මට පේන්න ගන්නේ හතර දිනක් හතරක්.
ඔව්.
දැන් මේ තත්ත්වය අඳුරගෙන يعني මෛත්‍රිය උදව් කරගෙන يعني ජීන්න නිවාගෙන එහෙම හැබැයි අර සම් ප්‍රමාදයක් තියෙනවා කියලා මම දන්නවා. ඒ ප්‍රමාදය තමයි ඉතින් ගැටලුව. ඒකනේ ප්‍රමාදය කියන්නේ ඒකේ අර මගේ හිතේ පිච්චලකින්.
ඔව්. ඒ ප්‍රමාදය
ඒක හොයන ඉතින් විදියට ඒක මගේ පිච්චල කියන්නේ පාපයක් නේ.
නෑ ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒ පිච්චිල්ල පොඩ පොඩ වැඩි කාලයක් නොගිහින් අඩු වෙන ගන්නවනේ. දැන් හිතන්න ඉස්සරනම් අපිට එහෙම නෙමෙයි අපි ඒක දවස් ගණන් සති ගණන් තියාගෙන ඒකෙන්ම දැවි දැවි මම මේ ටිකක් වැඩි කළා කියන්නේ. ඒ දැවි දැවි අපි දේශයෙන් දැවුණා. නමුත් දැන් එච්චර දුර යන්නේ නැහැ. දැන් ඒ වෙනුවට බොහොම අඩු කාලයකින් වැඩේ ගොඩ දා ගන්නවා. දැන් ඉක්මනටම හිත බේර ගන්නවා. ඉතින් අන්නේ වගේ දැන් ඔය පිච්චීම කියන එකත් ඉතින් අන්නේ වගේ මේ දැන් වැඩි කල වෙලාවක් යන්නේ නැතිව දුරු කරගන්න පුළුවන් ගතියක් එයා තුළ සකස් වෙගෙන එනවා.
එතකොට වහන්සි දැන් මේක මට හම්බෙච්ච අවස්ථාවක් මේක මට ප්‍රායෝගික මේ දිනකට
ගන්න. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි කොහොම ඔය බහල හැප්පීම් හරහා තමයි තාමත් මගේ හිතේ ද්වේෂය තියෙනවා. තාමත් මේ හිත දැවෙනවා. තාමත් මේ දේවල් අත්හැරලා දාන්න නැතුව මම මේවා හපහපා ඉන්නවා. ඒ හරහා මම තවදුරටත් දැවෙනවා. තාමත් මේවා මැනමැන ඉන්නවා. තාමත් හිතේ මාන්නේ තියෙනවා. ඒතකොටනේ අපිට නිකන් අර අපේ හිත ගැන තාම අපේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල් ගැන පොඩි වැටහීමක් එන්නේ. තොරේ සිද්ධිය ඇතුනේ නැත්තම් ඔබ දන්නෙත් නැහනේ නේද? දැන් එතකොට මේකෙන් අපි පාඩමක් ඉගෙන ගන්න ඇතියෙන්. පාඩමක් ඉගෙනගෙන ඊට පස්සේ යන්න උත්සාහත් වෙනවා හිතේ ඒක පාත්තන්නේ නැතුව ඉන්න. ඒක සිද්ධ වුණා එතනින් ඉවරයි. ඊට පස්සේ මේ එයා මේ ඒක එතනින් අත්හැලා දානවා. ඊට වඩා ඒක මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඒක දැන් ඒකයි මම ඒක චිත්තක් ඉදින් අර මේ ටික ගැඹුරු මට්ටමක් අපේ දැන් අපි කෙනෙක් වල්ලගෙන පුජ්‍යලයක් අල්ලගෙන මනිනවා කියන්නේම මාන්නේ තමයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ භව තත්වයක්. එතන තියෙන්නේ අපි හිතින් ආරෝපණය කරගත තත්වයක්. ඒක තේරුම් අරගෙන ඒක හිමීට දිහැරලා දානවා. දිගහැරලා දානවා. ඒක හැම දිආරු කරලා දානවා. අත්හැරලා දානවා. ඉතින් එක එක මට්ටම් වලින් අපිට යන්න පුළුවන්. ඔව්.
එතකොට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කියන සංකල්ප වහන්සේ කාලේ.
හරි.
එතකොට මට තියෙන ගැටලුව මම දැන් සමාජයේ ජීවත් වෙනකොට මම නියතත් මේ දැන් බුදුරජාණන් වහන්සේ අඳුරගන්නේ නැතිව මම මේ يعني කොහොම එකම මට්ටමින් නම් මම දහින්න පුරුදු වෙන්නේ මට ඒක අපහසුතාවයක් තමයි
වෙනවා අනිවාර්යයෙන්ම ඒක තමයි මම කිව්වේ දැන් අපි සමාජයේ පරිහරණය කරද්දී අපි සම්මුති ඥානයකුත් අපිට පරිහරණය කරන්න වෙනවානේ සම්මුති ඥානයකුත් අපි තුල තියාගන්න අවශ්‍යයි කොමන් සෙන්ස් තියාගන්න අවශ්‍යයි එතකොට අපි බලන්න ඕනේ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා පුංචි නිකා හැඟීමක් ක්‍රියාත්මක වෙනවා ඉතින් අපේ ඒතර ඒ තනත්තාගේ හැකියාව බලලා තමයි ඉතින් ආට වැඩක් දෙන්න තියෙන්නේ. එයාට කරන්න බැරි වැඩක් එයාට දීලා හරියන්නේ නැන්නේ නේද? ඒ වගේ එතකොට අපි තුල යම් කෙසේ එක එක්කෙනාගේ කුසලතාවයන් ගැන එක එක්කෙනාගේ හැකියාවන් ගැන එහෙම නැත්නම් එක එක්කෙනාගේ නැඹුරු වීම ගැන යාගේ තියෙන අඩුපාඩුකම් ගැන පුංචි අවබෝධයක් අපිට තියෙනවා. හැබැයි ඉතින් ඒවා දිගට අල්ලගෙන ඒවායෙන්ම මැනමැන ඉන්නත් සුදුසුත් නැහැ. අපි ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්නත් ඕනේ. අපි තුමු යම්ස කෙනෙක් වැරද්දක් කළා. දීපුකම අල්ලගෙන අවුරුදු ගානක් තිස්සේ මෙයා මෙහෙමයි කියලා හිතාගෙන ඒ මනුස්සයාට කිසිම දවසක ගොඩ එන්න බැරි වෙන්න කටයුතු කරනවා නම් ඒකත් සුදුසු නැහැ. අපිට තේරෙනවා නම් මේ මනුස්සයාත් දැන් පොඩ්ඩක් හරි පැත්තට ඇවිල්ලා තියෙනවා. මෙයාටත් මං අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අන්න අපි තුල යම්ස විරුද්ධභාවයක් පාත්ව ගන්නත් අවශ්‍යයි. ඒ නිසා අපිට මෙතෙන්දී මේ පාරිද මහත්චින මහත්තයා නිකන් ඒකාන්ත පිළිතුරකට යන්න බෑ. අනිවාර්යයෙන්ම මෙහෙම විය යුතුයි කියලා පිළිතුරකට යන්න බෑ. අවස්ථානුකූලව තමයි සලකන්න වෙන්නේ.
හොඳයි
හොඳයි තෙරුවන් සරණයි.
අල්විස් මහත්මියට අවස්ථාව ලැබෙනවා. අපි ලංකේනාට අවස්ථාව දෙමු. අරුණ මහතාට අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ අන.
ස්වාමීන් වහන්සේ මම අහන්න යන ප්‍රශ්නය ඒක සායනික ගැටලුවක්. ඒක රුචිර මහත්මයා සමග කතා කරපු දෙයට බොහොම සමීපයි. දැන් අපිට බුදුදහමේ කියනවා කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන්න පාප මිත්‍යයන් ඇසුරෙන් වැළකෙන්න කියලා. ඔව්. එතකොට ඒක දැන් අවුරුදු 20ක් 25ක් විතර අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ක්‍රියාමූල කාලෙදි ක්‍රියාත්මක කළා. ඒක උදාහරණයක් දීලා කිව්වොත් එහෙම පැටි ගොඩක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මක්කල් පානය කරන කට්ටියට ඇසුර කරන්නේ නැහැ කියන පොඩි පැත්ත ගත්තොත්. එතකොට ඒක දිගේ අවුරුදු ගානක් 10ක් 15ක් 20ක් විතර යනකොට පැහැදිලිවම ඇයිත්තේ ඇසුරක් ඇත්තෙම නැහැ යට ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කට්ටිය හොඳ නැති කට්ටිය මේ අලුත් කට්ටිය තමයි හොඳ කට්ටිය. ඉතින් ඒක පස්සේ මට තේරෙන්න පටන් ගත්තා අවුරුදු 25ක් විතර යනකොට. ඉතින් මේ හොඳ කට්ටිය හොඳයි කියන එක තවත් කාලයක් යනකොට තේරුණා. දැන් මෙතන දැන් බුදුදහමේ එහෙම කියලා තිබ්බට මෙතන මේ වර්ගීකරණය කරන්න ගියාම අපි ආපහු කට්ටියකට කැමති වෙනවා කට්ටියකට අකමැතියට. අර විචර මහත්යට කිව්වා වගේ දේශය සහ ඇලීම කියන දේ එක පොක්සස්සකට අනිත් පොක්සස්සකට අනිත් එකක් ඇති වෙනවා. මේ ඇතිවීම තුළ ඊට පස්සේ අපි ආපහු අපේ සිත අපි සිද්ධ පටන් ගන්නවා. මොකද එක්කෙනෙකුට කැමති නම් එයා කර දෙීම එතකොට අනිත් දේවල් නරක නෑ වගේ හිතෙන්න පුළුවන්. ඒ වගේම පක්ෂග්‍රාහී බවක් ඇති වෙනවා. ඊට පස්සේ බොහොම අමුතු සත්‍යයක් වගේ දෙයක් ළඟට ගිහින් ඇති වෙන පටන් ගන්න තියෙනවා. කල්යාණ මිත්‍ර කියන එක වෙනුවට කල්යාණ මානසිකත්වය සහ පාප මානසිකත්වය කියන එක. ඒ කියන්නේ පුද්ගල වශයෙන් නෙවෙයි, නමුත් මේක කල්යාණ ධර්මයක්. ඒ කියන්නේ දැන් කට්ටියක් එක්ක ඉන්නකොට හරි මගේ කිසිේ ඇති වෙන්න පුළුවන් කල්යාණ ස්වභාවයක් ඉතින් යහපත් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ පුද්ගලයෙක් තමයි ඉන්නකොට අයහපත් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගල වශයෙන් කරන දෙයක් නෙවෙයි කරන්න ඕනේ කියන සත්‍යය තමයි ඉන්නේ. නමුත් ඒ උනාට මම දන්නවා පාප මිත්‍ර කියලා මම ඉස්සර අයින් කරපු කොටසේ එක වචනයට ගියොත් ආපහු මට අනතුරක් වෙනවා. නමුත් අර වගේ දැඩි බවක් නැහැ දැන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අවුරුදු 3කට විතර වටේ මම පාටි වලට යන්නේ. නමුත් මත්පැන් සාදයකට පවා ගියා. මම ඒවන් දැක්කේ නැහැ. නමුත් ඒකත් කියන්නේ පිළිකුලක් අර ඉස්සර වගේ ගැටලු ස්වභාවයක් ඇති වුණේ මිනිස්සු දිහා බලනවා වගේ බලන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඒක තව තව රිමයින්ඩ් වෙති කියනවා දැන්. දැන් තියෙන තත්ත්වය ඒ ඇසෝසියේෂන් එකක් කියන්නේ කල්යාණ මිත්‍ර කියන පිරිසක් දෙලේකක් යා විසුමාන්සිලා පවා වුණා. ඇසුරු කරනකොට මගේ කිසි ඇත්තේ මොකද්ද කල්යාණ ස්වභාවයත් එහෙම නැත්නම් පාටි ස්වභාවයත් කියන එක දිහා බලන්න තමයි දැන් වැඩි ප්‍රමෝස් කියන්නේ. එතකොට එහෙම පසු දෙන්නට ස්වාමීන් වහන්සේ අර මුල්පාරේ ඒ කියන්නේ පාප මිත්‍රව ඇසුරු කරන්න එපා, කල්යාණ මිත්‍රව විතරක් ඇසුරු කරන්න කියලා කියන බුද්ධ වචනය එක පැටලිලි වගේ සමහර වෙලාවට වෙනවා. නමුත් දැන් යන්නේ වෙනත් තත්ත්වයකට වගේ තමයි
තේරෙන්නේ. ඔව් මට මෙහෙම කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ දැන් අපිට මුල් කාලෙදී ඔය වගේ පුලුවන් තරම් ආරක්ෂාකාරීව අපි ඒ ටික ටික දිනු වෙන්න මේ කටයුත්ත කරගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අපි කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්න පුළුවන්. තමන් තුළ යහපතක් දිනු වෙනවා. තමන් තුළ ගුණධර්මයක් දිනු වෙනවා. තමන් තුළ ශක්තියක් ගොඩනැගෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට දැන් ප්‍රබලයි. අර අනිත් කෙනෙකුගේ තියෙන ඒ අයහපත් මට්ටමට වඩා. ඒතර තමන් කල්යාණ මිත්‍රයේ බව දැන් තමන්ටම තේරෙනවා නම් තමන් තුළ යම්කිසි හැකියාවක් ගුණධර්මයක් දිනුලා තියෙනවා නම් දැන් තමන්ට පුළුවන් තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. එහෙම නැත්නම් අපි අවදාවත් ඉස්සරහට යමුකුත් නැහනේ. අපි නිකන් අපේ වැඩක් බලාගත්තා. අපි කල්යාණ මිත්‍රයෝ ටිකක් ඇසුර කරගත්තා, අපේ වැඩේ කරගත්තා, අපි අයින් වුණා. අපෙන් හැබැයි අනිත් පැයට බාක්වත් නැහැ. එහෙම නෙමෙයි. අපි පොඩ්ඩක් මුලදී කල්යාණ මිත්‍ර ඇසුරකින් අපිත් නිවැරදි තැනකට පැමුණා. අපිත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. ඒ අපි අපේ සෙවණ ඊළඟට ඕන තව කෙනෙකුට ලැබලා දෙනවා. අපි නිවැරදි ආදර්ශයක් දෙනවා. අයහපත්ක් කරන කෙනෙකුට අපි යහපත කෙන් පෙන්නලා දෙනවා නැත්නම් කියලා දෙනවා. ඉතින් එතකොට අන්න එයත් යහපත් මාර්ගයට එනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අඟුලිමාල ගත්තොත් ඉතින් මිනිසු ගණන් දහස් ගණනක් මරමරා හිටිය මිනිස්සයා. නමුත් එතුමා එයාගේ තිබිච්ච ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ දැකලා රහත් වෙන්න පුළුවන් කමක් ඇති කරගත්තා. ඉතින් ඒ නිසා අපිට කෙනෙක් මත්පැන් පානය කළා කියලා එකක් හෝ ඒ යම්කිසි අයහපතක් කළා කියලා එයා 100%ක් එයා කළු චරිතයක් කියලා එහෙම පැත්තකට දාන්න බෑ. ඒ වගේමයි කෙනෙක් හොඳ දෙයක් කරා කියලා එයා 100%ක් සුදු චරිතයක් කියලාත් අපිට ගන්න බෑ. ඒ නිසා මේ සුදු කළු මේ ස්වභාවය මනුස්සයා තුළ වෙනස් වෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් වශයෙන් හඳුනගත්ත කෙනෙක් genuත් අතින් යම් වෙලාවට වැරද්දක් සිද්ධ වෙන ඉඩ තියෙනවා. සත්පුරුෂයෙක් වශයෙන් හඳුනගත්ත කෙනෙක්ෙන් වුණත් ඇතැම් වෙලාවට හොඳ දෙයක් සිද්ධ වෙන්න මේ ඉඩ තියෙනවා. ඒ නිසා අර අනුතුමු මහත්තයා කිව්වා වගේ මෙදෙනේ මේ පුජ්‍යල භාවයම නෙමෙයි බලපාන්නේ. අපිට සම්පූර්ණයෙන් මෙයා සුදු චරිතයක්, මෙයා සම්පූර්ණයෙන් කළු චරිතයක් කියලා වර්ග කරනවා වෙනුවට කවුරුත් මිනිස්සයෝ කියන පැත්තට ආවනම් කාගයතුනුත් හොඳ දේ වෙන්න පුළුවන්, කාගයතුනුත් වැරද්දක් වෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් ඒ හොඳ දෙයක් යා කරද්දී ඒ දේ අගය කරන්න. වරදක් කරද්දී ඒක පෙන්ලා දෙන්න හරි ඒක වරද බව තේරුම් ගන්න. එතෙන්දී අර මගේ පාර්ශ්විකයය, මගේ දරුවාය, මගේ බිරිඳය, මගේ ස්වාමියාය කියලා ඒ මගේ කම නිසා යාගේ වැරද්ද වුණත් අනුමත කරනවා වෙනුවට කවුරු කරත් වැරද්ද වැරද්දමයි, නිවැරද්ද නිවැරද්දමයි. ඒ විදිහට යන්න පුළුවන් නම් මම හිතනවා වඩා සුදුසුයි කියලා. එතකොට අපි තුල එක්තරා අන්දමක විවෘත බවක් තියෙනවා. අපි තුල ගොඩනගාගත්ත යම්කිසි කුසල් ශක්තියක් අර මේ තියෙනවා නම් එතකොට අපේ වැරද්ද නැත්නම් අපේ තිබිච්ච අකුසලයේ අභිභවා දැන් කුසලයේ මතුවෙනවා. දැන් අපේ මතක ඇත්තේ අර සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී අපේ තිබිච්ච අකුසලයේ යටපත් කිරීම සඳහා අපි කුසලයක් වර්ධනය කරගෙන ගියා. ඒකනේ අර ලෝණපර සූත්‍රයේ වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ දෙනේ උපමාව. එතකොට අපේ තියෙන කුසල ශක්තිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න දැන් එතකොට වෙන කෙනෙකුට අපිට කරන්න දෙන බලපෑම අඩුයි. එයා අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. එයා අපිව මේ රවට්ටන්න හදනව වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි රැවටුණත් වැඩි වෙලාවක් යන කලින් ඒක තේරුම් ගන්න. එහෙම නැත්නම් ඉතින් අපි රැවටෙනවා වගේ පෙන්නනවා. හැබැයි එයා තමයි එතන රැවටිලා තියෙන්නේ. මොකද අපි ඊට වඩා දැන් පොඩ්ඩක් එහාට ගිහිලා තියෙන්නේ. තියෙන්නේ වගේ අපි අර අනිත් කෙනෙකුටත් ඉතින් යම්කිසි ආදර්ශයක් දෙන්න පුළුවන් මට්ටමකටපත් වුණාට පස්සේ ඉතින් මම නම් හිතනවා ඉතින් ආයෙ ඉතින් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ කියලා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී දැන් කෙනේ නරක වැඩක් තමාට හරි නැත්නම් ලෝකෙට හරි කරනකොට මේ නරක වැඩේට පස්සේ අපතුල ඇති වෙන ප්‍රතිචාරය මොකක්ද කියන එක හොඳ අපිට විපස්සනා වැඩ කරගන්න ලැබෙන අවස්ථාවක් ඇතුළත දැන් තියෙනවා. ඒ වගේම හොඳ දෙයක් කරනකොට මගේ සිතේ ඇතිවෙන්නේ මොන වගේ දෙයක් කියලා යාම ඒ අනුව මේ මානසික ඇතිවෙන ස්වභාවය දැනගෙන ඒක අභ්‍යන්තරව පාවිච්චි කරන ස්වභාවයකට දැන් දකින්න කියනවා. ඒ කියන්නේ හොඳ කරත් නරක කරත් මේ ඇතිවෙන කම්පණය ඒකෙන් ඇතිවෙන රැඳි අනුව මං ඇතුලේ වෙන්නේ මම කියන සත්‍යය ඇතුලේ වෙන දේ මොකද්ද කියන එක
කාරණයක් තියෙනවා කියලා මේ ප්‍රඥාව පැත්තෙන් ඒක බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා. ඒකෙදී බුදුරජාන් වහන්සේ සීල සම්පදා සද්ධා සම්පදා කියලා එහෙම කාරණා කීපයක් වෙනවා. ඒකේ තියෙනවා පරලෝව පිණස හේතු වෙන මෙලෝ වර්ෂිනුත් යහපත පිණස හේතු වෙන කාරණා හතරක් පෙන්වනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියලා. එතන මේ පඤ්ඤා සම්පදා වශයෙන් ඉදිරිපත් කරන්නේ අර මම මතක් කරපු උද්‍යව්‍ය ඥානෙ. ඒ කියන්නේ මොකද්ද ඒකට කියන්නේ? උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය කියලා. ඒ මම වෙනත් සූත්‍ර එකකින් අරන් ඉදිරිපත් කරපු කාරණාව තමයි මෙතනත් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රඥා වශයෙන් පෙන්වන්නේ ගිහි පැවිදි ભેදයක් නැහැ. මේ මට්ටම අනිවාර්යෙන් අඩුම තරමින් අවශ්‍යයි කියලා වගේ හැඟීමක් තමයි මේ සූත්‍රයේදීත් මතුවෙන්නේ. මේ උද්‍යව්‍ය දකින්න මට්ටමක විනිවිද දකින්න ප්‍රඥාවක් මේ අවශ්‍යයි කියන මට්ටම මේ දීඝජාන සූත්‍රයේ නැත්නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරලා තියෙනවා. හොඳයි.
ඊළඟ පැලේ නීතාල් විස් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
Thank you, Sanna sir. සතිපේම අපට සාමාන්‍යයෙන් වතරෙන සතිපත් මොහේ හරිය නැත්නම් වහාවෙපත් අන්තරකටපත් කරන්න බැක් කිසිම ආකාරයකට විශේෂයෙන්ම දෙතරින සුරසතව හැබැයි ඉතින් මේ අපි ලෝකේ උපම එක වෙලා මේ සතුන ඇති කරලා කැම සඳහා ආහාරයට ගන්නවා මරලා ඉතින් මේ ඒ ඒ ඒ වරපිතා විශ්වාසන වාස දැන් අපි හොඳම දන්න එක
වැරදි කියලා දැන් ඒ වගේම ඒකටත් එකතු කරන්න මම කැමති ආනන්ද මහතා දැන් ඕස්ට්‍රේලියාවෙත් වැඩිම හරක් ඝාතනය කරන්නේත් ඕස්ට්‍රේලියාවම තමයි. දැන් දැන් අර පැත්තෙන් ඒගොල්ලන්ගේ හොඳ දේවල් තියෙනවා. සතෙක් මේ ගැරන්ටි එක මරන්නේ නැහැ. හැබැයි ඉතින් ලක්ෂ ගණන් මේ හරක් ටික එකතු කරලා උන්ව අර કૃතිමව වර්ධනය කරලා මස් පිණිස විකුණනවා. ඒ නිසා ඔය එකකවත් ਸਰව සම්පූර්ණ නිවැරදිතාවයක් නැහැ කියලා පැත්තක් ඉතින් තේරුම් ගන්න පුළුවන්. ඔතන
දැන් කියන මට තේරෙන්නේ මේ අනික්‍රම අපේ ආත්මార్థය වෙනුවෙන් කරගන්න නීති පද්ධතියක් වෙන්න ඇති. මොකද ඇමරිකාවේ ඒකමයි වෙන්නේ. ලක්ෂ කෝටි ගණන් හරක් මරනවා. මේ ඉතින් එතනදි සානාත් දැන් මේ අර පාස්පත සූත්‍රය වගේ වහස් මේ සඳහන් කරා. පානාදිපත වේරමණී ආජ සමනුඤ්ඤෝ හෝති වගේ තියෙන තැන්වලදී අපි අනිත් කටියට තියාගෙන ඒක සතුන් නොමැවීමට සමාදන් නොකිරීමට වගේ අවස්ථාවකදී අපි කොහොමද මේ වගේ දෙයකට අනුගත වෙන්න ඕන සානාත්? මොකද දැන් තමම දැන් මේ සම්බන්ධයක් ගියා කරන කෙනෙක් ඒ කියන්නේ සතුට වෙන හානි කරක් මේ මිනිසුන්ගේ ශරීර මේ ලෙඩ රෝග වලට ඔය NCDs කියන මොනක්මෙන්ටල් ඩිසීසස් වගේ දේවල් වලට වැඩිම හේතු වෙන්නේ මස් මාත කියන එක දැන් මේ හරියට ඒ කියන්නේ ව්‍යාප්ත වෙනවා.
ඔව්.
ඉතින් එහෙම දෙයක් දැනුවත් කරන්න ගියාමත් ස්වාමීන් වහන්සේ තුනක් කලාවට නිකන් මේ අර වැරදි දෘෂ්ටියකින් බලන ගතියුත් කියන තුනක් කලාවට මට හිතෙනවා විශේෂම ලංකාවේ කරකවල බුද්ධ ධර්මයේම මේකට එරින් වෙන ගතියක් තමයි එහෙම ගතියක් පේන්නේ. ඉතින් අපි කොහොමද ඒකට හැසිරෙන්න ඕනේ වාසික ඇඩ්වයිස් එකක්
තියෙනවා. දැන් බුද්ධ ධර්මයේම එරෙහි වෙනවා කියලා කිව්වේ මහත්තයා මොකද්ද?
නැසන දැන් අපි සමහර කාලාට දැන් ඇත්තම මේ දැන් බුදුන් වහන්සේ මස් මාළු පන්ද එපයි කිව්වේ නැහැ වගේ කියන්නේ
වගේ.
දැන් මම ඒ ගැන අඳහ ගන්න කියන්නේ මම ඒ ගැන කියන්නේ පොඩ්ඩක් රිසර්ච් කරනකොට මට තේරෙන්නේ ඇත්තම අර ස්වාමින් වහන්සේලාට විතරක් කියන විශ්ි අලවන්ස කම්පද ස්වාමින් වහන්සේලා හැමලෙම පිටෙන් යපර නිසා සහත්‍රි කොඩි පාරසද මාංශය කියන දෙයක් විතරක් ගැන ගොඩාක් එක්සෙප්ෂන් වල ගිහිල්ලා ඉතාලම සුලවසරයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේට වන්දන. නමුත් කියන්නේ එහෙම වැරදි නැවස්තාවක් නැහැ. ඒක
තමයි මට හිතෙන්නේ දැන් දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවය ගැන කතා කරද්දී මස් වෙළඳාමෙන් වළකින්නේ සත්ව වෙළඳාමෙන් වළකින්නේ කියලා ඒ ප්‍රකාශ කරද්දී තියෙනවනේ දැන් එකතකින් නේද මස් පිණිස සතුන් ගහත් මේ සතුන් වෙළඳාම් කරන්න එපා කියලා තමන්ගේ ශ්‍රාවකීන්ට කියනවා තමන්ගේ ෆලෝවර්ස්ලාට කියනවා ඉතින් එතකොට එතනින් හැංගෙනවා ඉතින් එතකොට ඒ ඒ පැත්තට ආපු කෙනා ඉතින් මස් පිණිස එහෙනම් සතෙක් වෙළඳන්නේ නැහැ එතකොට අනිත් පැත්තෙන් ඉතින් එහෙම හිතා ගන්න පුළුවන් දැන් එතකොට මට කිව්වනම් මස් පිණිස සතෙක්ව වෙළඳාම් කරන්න එපා කියලා මම වෙන කෙනෙක්ගෙන් එහෙම වෙළඳාම් කරන කෙනෙක්ගෙන් ගන්න එක සුදුසුද නේද ඒ පැත්තට හිතන්නත් පුළුවන් ඒක එහෙමනම් ඒකත් සුදුසු නෑනේ නේද මං වැරද්ද කරන්නේ නැහැ හැබැයි මම අනිත් කෙනෙක්ව මේ ඒ වැරද්දෙන් මුදවන්නේ මගේ ගාණක් නැහැ මං එයාව යොමු කරනවා ඒකට ඒක ඒක එතකොට එතරම් වැරදි දැන් අර අපි ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේගේ අර සීලය ගැන කතා කරද්දී තමනුත් ඒ සීලය ආරක්ෂා කරනවා තවත් කෙනෙක්වත් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා ඒ සීලයේ තියෙන ಗುಣ කතා කරනවා පැති තුනක් ඔන්න ඔය පැති තුනම සම්බන්ධ වෙනකොට ඔය මහත්තයා කියන ප්‍රශ්නෙට විසඳුම එනවා. එතකොට ඔන්න අපිත් ඒ දේ කරන්නේ නැහැ. තව කෙනෙක්වත් ඒ දේ කරන්න යොමු කරන්නේත් නැහැ. ඒ ඒයින් වැළකී සිටීමේ ಗುಣ කතා කරනවා.
දේශනා කිහිපයක් අහලා තියෙනවා ඒ සැකේ කියන්නේ මගේ මස් කෑම මගේ ආහාරය නිසා වෙන සැකේකට ඩිරෙක්ට්ලි වෙන්න තියෙන හානියක් වෙන්නත් බෑ කියන සැකයක් ඒ සැකේ තිබුණා වුණා එහෙම එහෙමනම් අපිට මස් ගන්න ඒ කියන්නේ ආහාර ගන්න බෑ මොකද දැන් අත්‍තරම අපි දැන් ওই මස් කෑම කවුද කියලා ඔය අහන ප්‍රශ්නෙකට ගත්තන් වල ධර්ම දේශනාවලදී මම හිතන්නේ ඒක අහන්න මේ සැකේ තියෙන නිසා ඒක සම්බන්ධයි
අන්නේක තමයි එතන තමයි මනස හිතෙන්නේ දැන් මේ අන්තිම වහත් එකේ මේ කරුණාවෙන් කරන දෙයක් කියලා කියන්නේ තමන් දැන් ඒ වැරද කරන කෙනා කෙනෙහි ද්වේෂයක් ඇති කරගෙනත් මේක දේ කරන්න ගියොත් අපි තුල වැරද්දක්
තියෙනවා.
ඔව් ඒ නිසා අපි නිකන් අනුකම්පාවෙන් කරුණාවෙන් පුළුවන් නම් මෙයාවත් මේ දෙයට යොමු කරන්න කියලා චේතනාවෙන් කරාට වැරදක් නැහැ. එහෙම නැතුව නිකන් වෛරී සහගතව යන්න ගියොත් එතනදී අපි ආයි දැවෙන්න පටන් ගන්නවා.
ඔව්.
අන්න හරි අන්න හරි ඔව් ඔව්
ඒක හරි ඒක එහෙම අතන සෑහෙන සතිය පාලනය කර ගන්නවා එහෙම දැන් වලදී නමුත් එහෙම වරදක් නැහැ නේ ශාන්සේ
සම්බන්ධයෙන් ඔය එහෙම ඉතින් ඒ කියන්නේ අපි තවත් පිරිසක් සත්ව ඝාතනයෙන් වැළැක්වීම වෙනස උනන්දු කිරීමේ වැරද්දක් නැහැ ඔව් හොඳයි තේරුම් සන්නේ හොඳයි අපි අද නම් සෑහෙන වෙලා කතා කරලා තිනවා මම හිතනවා අද ප්‍රමාණවත් කියලා අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එතකොට අද දවස පුරාම එතකොට පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ අපි නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙද්දං අනුත්තරං දුර්ලභීනේ මයා ලජ්ජං පසුතු වන්තු වරං සාරිපුත්තාදි සීලානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 තෙරුවන් සරණයි.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.